සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිංචාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝ සෝ තස්ස පටිච්චාදාය අබම්බතා දිත්ත පදස්ස වුත්තා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතුති. ශ්‍රද්ධාවන්ත පිංගතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමට තමයි අපි දැන් සූදානම් වන්නේ. ඇමරිකාවේ පදිංචි වරකාගොඩ මහත්මාගේ ආරාධනාව පරිදි 2013 ඇමරිකාවේදී හදිසි අනතුරකින් මියගිය කල්යාණ රණසිංහ මහතාට පින් පිණිසත් ජනවාරි 18 දින උපන්දිනය සමරන ධම්මිකා රණසිංහ මහත්මියට සෙත් පැතීම පිණිසත් මියගිය චාල්ස් වරකාගොඩ මහත්මාට පින් පිණිසත් ජීවත්ව සිටින ලීලාවති රත්නායක මහත්මියට සෙත් පැතීමත් අරමුණු කරගෙන තමයි මේ ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ. ඉතින් ඒ වරකාගොඩ මහත්මාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනය වේවා, ධර්මාභි සමයටම උපකාරයක් වේවා. මිය පරලොව යන්නට යෙදුණු ඒ කල්යාණ රණසිංහ මහත්මා, ඒ වගේම වරකාගොඩ චාල්ස් වරකාගොඩ මහත්මාටත් පින් අනුමෝදම් වෙත්වා. සුජීවත්ව වාසය කරන ධම්මිකා රණසිංහ ලීලාවති රත්නායක මහත්මීන්ටත් නිදුක් නිරෝගී භාවේ දීර්ඝායු සම්පත් සැලසේවා. ධර්මශ්‍රවණය කරන සියලු දෙනාටම මාර්ගඵල පිණිස හේතු වෙන ප්‍රඥා සංවර්ධනික කුසලයක්ම වේවා කියන හිත ඇති කරගෙන අපි ධර්මශ්‍රවණය සිද්ධ කරමු. පින්වතුනි, මාතෘකා වශයෙන් මා තැබුවේ අපි හැමෝම දන්න, අහලා තියෙන, සජ්ජායනා කරන රතන සූත්‍රයේන ගාතාවක්. කිංචාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය අබබ්බතා දිට්ඨ පදස්ස වුත්තා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේක අපි හැමෝටම පාඩම්, අපි කියන ගාතාවක්. මේ ගාතාවෙන් කියවෙන්නේ සංඝරත්නයෙහි ගුණ. විශේෂයෙන්ම මෙතන කියවෙන්නේ සෝවාන් ආරයන් වහන්සේලා සතු ගුණ. ඒ රතන සූත්‍රයේහි කිංචාපය යේ අරිය සච්ඡානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපි තේ හොಂತಿ බුසප්පමත්තා කියන ගාතාවෙන් සත්තක්කත්තු පරම කියන හත්වාරයක් කාම ලෝකෙහි ඉපදිලා දුක කෙලවර කරන ආර්යයන් වහන්සේ ගැන කියුණා. ඊළඟට ඒ ආර්යයන් වහන්සේ ඒ භව හත ඇතුළතුරේදී සතර අපායන් මිදුනා කියන එක දක්වමින් ඊළඟ ගාථාව සහවස්ස දස්සන සම්පදාය කියන ගාථාවෙන් කියවුණා. ඒකෙදී උන්වහන්සේට ශ්‍රේ වෙච්ච, උන්වහන්සේ විසින් දුරු කරපු කෙලෙස්, ඒ වගේම උන්වහන්සේ මිදිච්ච දුක, ඒ වගේම උන්වහන්සේ විසින් නොකරන කර්ම ගැන කියවුණා. චචාබිඨානානි අභබ්බෝ කාතුං ප්‍රාණඝාත අදින්නාදානාදී වූ කර්ම, මාතුඝාතකාදී ආනන්තරීය කර්ම, වෙන ශාස්ත්‍රවරයෙකු පිළිගැනීම ආදී වූ දේවල් උන්වහන්සේ අතින් සිද්ධවන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ වගේම සක්කාය දිට්ඨිය දුරු කරපු නිසා සෝවානාරයන් වහන්සේ සතර අපායන් මිදිලා තියෙනවා. ඒ වගේම කොච්චර ප්‍රමාද වුණත් කාම භවයේ 8 වතාවක් උපදින්නෙත් නැහැ. ඉතින් මේ සෝවානාරයන් වහන්සේ පෘථග්ජනයාට වඩා ලැබපු ගුණ විශේෂ, උන්වහන්සේ අතින් ලොකු ලොකු අඩුපාඩු සිද්ධවන්නේ නැහැ. ඒ වගේම උන්වහන්සේ යති උන්වහන්සේ නැවත සතර අපාය උපදින්නේ නැහැ, කාම භවයේ 8 වතාවේ උපදින්නේ නැහැ. ඒ වගේම උන්වහන්සේ තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තියෙන කියන කෙලෙස් ධර්ම විද්‍යමාන නැහැ. මේ තමයි උන්වහන්සේ තුල තිබිච්ච ගුණ. කෙලෙස් ප්‍රහාණය, කර්ම ප්‍රහාණය, දුක්ඛ ප්‍රහාණය. ප්‍රහාණය කරපු දුක පෘථග්ජනයට සාපේක්ෂව ඉතාම විශාලයි. ඒ වගේම ප්‍රබල ක්ලේශස්කන්ධ බලවත් කෙලෙස් තුනක් දුරු කරලා තියෙනවා. විශේෂයෙන් දිට්ඨිය විචිකිච්ඡාව කියන කෙලෙස් දෙක. සංයෝජන තුනයි කෙලෙස් දෙකයි. ඒ වගේම උන්වහන්සේ අතින් මහා සාවද්‍ය වෙච්ච පහත් කර්ම සිද්ධ වන්නේ අනුන්ගේ ජීවිත තොර කරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, සුරාපාන සිද්ධ කරන්නේ නැහැ. මේ වගේ උන්වහන්සේ සමහර කර්ම වලින් සමහ සදහටම අත මිදිලා, මොකද ඒ කර්ම කෙරෙන කෙලෙස් උන්වහන්සේ තුළ නැති නිසා. ඊළඟ ගාථාවෙන් කියවුනේ පින්වත්නි තවත් විශේෂ ගුණයක්. කිංචාපිසෝ කම්මං කරෝති පාපකං. ප්‍රාණඝාතාදී අකුසල කර්ම සිද්ධ නොකළාට, සක්කාය දිට්ඨිය ආදී කෙලෙස් ධර්ම නැති වුණාට, ඒ ආර්යයන් වහන්සේ තුළ තාම කාම රාගය තියෙනවා. කාමුක ආසාව, වස්තුන් කෙරෙහි ආසාව තියෙනවා. ද්වේෂයේ පටිඝය තියෙනවා. තරහ වෙන්නට පුළුවන්. හැබැයි සතෙක් මරණ මට්ටමට එන්නේ නැහැ. කාම ආසාව කාම මිච්ඡාචාරයේ කෙරෙන මට්ටමට යන්නේ නැහැ. එනිසා උන්වහන්සේ අතින් යම් යම් අකුසල කර්ම සිද්ධ වෙන්නට පුළුවන්. ඒක ධර්මයේ දැක්වෙනවා. සෝවාන් ආරයන් වහන්සේලාට කේන්ති යන්නට පුළුවන්. සෝවාන් ආරයන් වහන්සේලාට රාගය උපදින්නට පුළුවන්. සෝවාන් ආරයන් වහන්සේලා අතින් සමහර අකුසල කර්ම පත සිද්ධ වෙන්නටත් පුළුවන්. හැබැයි ඒවා අපායගාමී වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය නැති නිසා. එතකොට උන්වහන්සේ අතින් වෙන්න පුළුවන් කර්ම. කිංචාපි සෝ කම්මං කරෝති පාපකං. ඉතින් ඔහු යම් කිසි කර්මයක් සිද්ධ කළත්, කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උද චේතසාවා. කයෙන් වචනෙන් හෝ මනසින්, කයෙන් වචනෙන් මනසින් යම් යම් වරදි සිද්ධ වුණත්, මොන වගේ වැරදිද සිද්ධ වෙන්නට පුළුවන්. දැන් අපි දන්නවා බෞද්ධයෝ වශයෙන් දස අකුසල කර්මපතයක් තියෙනවනේ. නොකළ යුතු කර්ම මොනවාද? අකුසල කර්මපත 10. ප්‍රාණඝාතය, අනුන් සත්වයේ ජීවිතේ තොර කිරීම. සොරකම, අනුන් සතු දේවල් හොරෙන් පැහැර ගැනීම. කාම මිච්ඡාචාරය, අනුන් සතු බිරිඳවල් නැත්තම් අනුන් සතු කාන්තාවන් සමග කාමයේ හැසිරීම. තමන් විවාහ වෙලා ඉන්නවා නම් තමන්ගේ පුරුෂයා හැර වෙන කෙනෙකු සමග කාම සේවනයේ යෙදීම. කාම මිච්ඡාචාරය. මුසාවාදය, දැන දැන අනිත් අය මුලා කිරීමේ අදහසින් බොරු කීම. සුරා, ඊට පස්සේ පිසුනා වාචය, අන් අයගේ සමගිය බිඳෙන අයුරින් කේලම් කීම. පිසුනා වාච, අන් අය කියපු තමන් අනිත් කෙනා ගැන කියපු වැරදි දේවල් ගිහිලා කියන එක, අපහාස කියන එක, විශේෂයෙන් අපහාස. පිසුනා වාච. පරුසා වාචාව, අනිත් අයගේ හිත රිදවෙන පරිදි කතා කිරීම, අනිත් අය පහත් කොට කතා කිරීම, ජාතියෙන් කුලයෙන් පහත් කොට කතා කිරීම. පිසුනා පරුසා වාචාව. සම්පප්පලාප, සම්පප්පලාප කියලා කියන්නේ අර්ථය නසන, කාලය විනාශ කරන, සත්‍ය අසත්‍ය දෙකම වගේ මිශ්‍ර වෙච්ච සමහර කතා ප්‍රවෘත්ති අන්න ඇට විශේෂයෙන් කියන. මේක විශේෂයෙන්ම තිබිලා තියෙන ඒකාර තිබිලා තියෙනවා පින්වතුනි. අර අපි අද කියන ස්ටෝරි ටෙලින් කියන එක. ස්ටෝරි ටෙලින් කියලා කියන්නේ කතාවක් මිනිස්සෙක් ඇවිල්ලා වේදිකාවකට නැගලා බුද්ධ කාලේ හැම ඉස්සර කතාව කියනවා. ඒක හරියට ධර්ම ශ්‍රවණය. අපි දැන් ධර්මය ශ්‍රවණය කරන්න යනකොට මණ්ඩපයක් ගහලා ආසනයක් තියලා මේ දැන් ධර්මයේ දේශනා කරනවා. අද කාලේ තාක්ෂණය මේ වගේ දේශනා. ඒතර බොහෝ පිරිස් ඇවිල්ලා ඒක අහගෙන ඉන්නවා. ඒ ධර්මය අහගෙන ඉන්නකොට සමහර වෙලාවලට නිවැරදි ධර්මයක් කියන, සමහරට වැරදි ධර්මයක් කියන, සමහර අවස්ථාවලදී සමහර කතා ප්‍රවෘත්ති කියනවා. ඒ කතා ප්‍රවෘත්ති වල සත්‍ය අසත්‍ය දෙකම මිශ්‍රයි. ධර්මයේ දක්වලා දෙන මහා භාරතේ, රාමායණය වගේ කතා. ඉතින් ඒ වගේ කතා ප්‍රවෘත්ති කියනවා. සමහර අයගේ සමාදම් වෙනවා, සමාදම් කරනවා, ඒක විශ්වාස කරනවා, ඒ අනුව ජීවත් වෙන බලයි. ඒතර මේ වගේ දේවල් මිනිස්සුන්ගේ අර්ථය නැසන, මිනිස්සුන්ගේ අර්ථය විනාශ කරන දේවල් එක සම්පප්පලාප කියලා. සම්පප්පලාප කියලා කියන්නේ මිත්‍යා ධර්මයක් දේශනා කිරීම නෙවෙයි. ගොඩක් වෙලාවට අර්ථය නැසන කතා ප්‍රවෘත්ති දේශනා කිරීම. කතා ප්‍රවෘත්ති ආදී දේශනා කිරීම. එතකොට ඒවල සත්‍ය අසත්‍ය දෙක මිශ්‍ර වෙලා තියෙන්නට පුළුවන්. ඊට පස්සේ සම්පප්පලාප, අභිජ්ජා. අභිජ්ජා කියලා කියන්නේ පින්වතුනි වෙන කෙනෙකු සන්තක වස්තුවක් මට වේවා කියන ප්‍රාර්ථනාව. දැන් වෙන කෙනෙක් අපි හිතමුකෝ වාහනයක් ගත්තම සමහරට අපිට ඒක කෙරේ ආසාවක් වෙනට පුළුවන්. ඒක සාමාන්‍යයි. ඒ ගත්තම ඒ වගේ වාහනයක් ගන්න කැමැත්තක් වෙන බෑ. ඒකත් සාමාන්‍යයි. නමුත් කාට හරි හිතුනොත් මේ කෙනා ගත්ත වාහනයම මට වේවා කියලා කිතා පහත් සිතවිල්ල. ඒක ඔහුට අයිති වාහනේනේ. ඒ වාහනේ මට වේවා කියන එක වැරදිනේ. ඒ වගේ වාහනයක් ගන්න මටත් ආසාවක් ඇති වුණා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නයක් කියන්නේ ලෝභය හරි. නමුත් ඒක බරපතල එකක් නෙවෙයි. ඒ වාහනයට කැමැත්තක් ඇති වුණා. ඒක වෙන්නට පුළුවන් ලස්සන වස්තුවක් නම් කැමැත්තක් වෙන්නට පුළුවන්. නමුත් ඒක මට වේවා කියන ප්‍රාර්ථනාවක් කරන එක ඉතා පහත් චේතන අදහසක්. ඒක නෝ අභිජ්ජාව. නිකන් ලෝභය නෙවෙයි අභිජ්ජාව කියලා කියන්නේ. කර්මපතයක් වෙන්නේ අර වගේ එකක්. ඊළඟට ව්‍යාපාදය. ව්‍යාපාදය කියලා ගන්න පින්වතුනි. සාමාන්‍ය තරහ නෙවෙයි. දැන් සම කෙනෙක් එක තරහක් ඇති වුණා. ඒක එක සාමාන්‍ය ද්වේෂය. යම් කෙනෙක් මෙතනින් යනවා නම් හොඳයි. එයාගෙන් මිදෙන්නට කැමත, එයා නොදකින්නට කාසා කරනවා. එයාගෙන් පලා යන්නට හිතනවා. ඒකත් ව්‍යාපාදයේ සමහරතාවට. හැබැයි හිතුණොත් එහෙම මේ කෙනා මිය යාවා, මේ කෙනා විනාශ වේවා, මේ සත්වයාගේ නැතිවීම යහපත්. මෙහෙම සිතවිලි වලින් සාප කරනවා වගේ සිතවිලි ඇති වුණොත් ඒක බරපතල. ඒකට කියනවා ව්‍යාපාදයේ කියලා. ඒක සමහරලාවට මහා දාමරිකය සම්බන්ධයෙන් මිනිසුන්ට ඇති වෙනවා. යුද අපරාධ කරපු අය ගැන ඇති වෙනවා. මහා බරපතල පාප කර්ම සිද්ධ කරපු විනා අනිත් අයට හිංසා කරපු අය දකිනකොට මේ ව්‍යාපාදේ ඇති වෙනවා. සාමාන්‍යයෙන් චිත්‍රපටි හැම නරඹනකොට සතුරාගෙන මරන්නට ඕනේ, මේක මැරෙනවා නම් හොඳයි කියන සතුට උපදිනවා. එතනදී ඉතින් සැබවින්ම මිනිස්සෙක්ගේ ඝාතනය බලාපොරොත්තු වෙන්නේ නැති නිසා බොහෝ දුරට ඒක කර්මපතයක් නොවෙනවා ඇති. කියන්නට හරියට විමසන්නට ඕනේ. නමුත් සැබෑ ජීවිතයේදී කවුරු හරි කෙරෙහි එහෙම සිතවිල්ලක් එනවා නම් ඒක ව්‍යාපාදය. ඒක බරවත් කර්මයක්. වෙන කෙනෙක් මැරේවා කියලා ප්‍රාර්ථනා කිරීම. ඊළඟ මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨි වර්ග ගොඩාක් තියෙනවා. එයින් කර්මපත වශයෙන් අරගෙන තියෙන නියත මිත්‍යා දෘෂ්ටි ටික, කර්මයක් නැත, විපාකයක් නැත ආදී ලෙසට සත්වයාගේ ශුද්ධිය, අසුද්ධිය, අහේතුකෝ අප්‍රත්‍යව සිද්ධ වේ ආදී ලෙස සැලකීම. මේ තමයි කර්මපත 10. මේ කර්මපත 10න් පින්වතුනි සෝවාන් මාර්ගයේ ලබනකොටම, සෝවාන් මාර්ගයේ ලබනකොට මේ සුරාපානය ඇතුළත් කළ නැහැ. සුරාපානය ඇතුළත් කළ නැත්තේ සුරාපානයේ ඒකාන්ත අපායගාමි අකුසලයක් නොවන නිසා. එකෙන් කියන්නේ සුරාපානය කරලා කමක් නැහැ කියන එක නෙවෙයි, පංචශීලයේ කැඩෙනවා. නමුත් සුරාපානය මාත්‍රය ඒකාන්ත අපායගාමි කියලා නැහැ. සුරාපානය කිරීමෙන් පසු යම් යම් අකුසල කර්ම සිද්ධ කළොත් ප්‍රාණඝාත ආදිය, ඒ සුරාපාන කර්මය ප්‍රතිසන්දියක් ගෙන දෙන පුළ අපායේ. සුරාපානය සිද්ධ කළ අකුසල කර්මයක් නොකර හිටියොත් ඒ හුදු සුරාපානය අපායගාමි වෙනවා කියලා නැහැ. ඒ නිසා තමයි මේ දස අකුසල කර්මපතවලට සුරාපානය ඇතුළත් කරලා නැත්තේ. නමුත් සුරාපානය සසරදී උම්මත්තක භව සංවත්තනිකයි. උම්මතු වෙන්නට පුළුවන් සසරදී. මන්ද බුද්ධික නැත්නම් ගොඩාක් දුර්වල ඥානයක් ඇති කෙනෙක් වෙන්නට පුළුවන්. මොකද ඥානය මොට කරන නිසා ඒක නොකළ යුතු කර්මයක්. නමුත් ඒක දස අකුසල කර්මපතවලට ඇතුළත් කරලා නැහැ. දැන් අතර මේ දස අකුසල කර්මපත වලින් පහක්ම සෝවානාරයන් වහන්සේ පහකින් මිදෙනවා. මොනවද? ප්‍රාණඝාතය, අදින්නාදානය, කාමමිච්ඡාචාරය, මුසාවාදය කියන මුල හතරයි, මිත්‍යා දෘෂ්ටිය කියන පස්වෙනි එකයි. මේ පහ ආර්යයන් වහන්සේ අතින් සිද්ධවන්නේ නැත. ආර්යයන් වහන්සේ කෙනෙක් අතින් සිද්ධවන්නේ නැත. ඊළඟට මේ ආර්යයන් වහන්සේ අතින් කර්ම, ඉතිරි කර්ම පහ සිද්ධ වෙන්නට පුළුවන් සෝවාන් ආර්යයන් වහන්සේ නමක් අතින්. මොනවද? උන්වහන්සේ අතින් කේලම් කියවෙන්නට පුළුවන්. වෙන කෙනෙක් දොස් කියපු එකක් බේද කරන අදිප්‍රායෙන් හෝ එනික් කෙනාව යාළු කරගන්න අදහසින් ගිහිල්ලා අන අසවලා ඔබට මෙහෙම මෙහෙම දේවල් කීවා කියන වචකේ කියවෙන්නට පුළුවන්. කේලම් කීම. පරුස වචනය කේන්ති ගිහිල්ලා හදිසි අවස්ථාවකදී සෝවානාරයන් වහන්සේ කෙනෙක් අතින් පරුස වචනයක් කියලා අනිත් කෙනෙක් හිත රිදවන්නට පුළුවන්. සමහර සෝවානාරයන් වහන්සේලා අතින් ආර්ය උපවාද පවා වෙලා තිබිලා තියෙනවා. එහෙම වෙන්නට පුළුවන්. තර පරුසාවාචය වෙන්න පුළුවන්. සම්පප්පලාපේ විය හැකි. සම්පප්පලාපේ කියන එකට ශික්ෂාපදයක්වත් නැහැ. භික්ෂුන් වහන්සේලාටත් ඒක ශික්ෂාපදයක් නැහැ. ඒකේ ගැඹුරු නොගැඹුරු අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් 23 කතාත් යම් ප්‍රමාණයක සම්පප්පලාප ලෙස හඳුන්වලා තියෙනවා. ඉතින් ඒක ශික්ෂාපදයක් නැති බොහෝ රකින්නට අමාරු කර්මපතයක්. නමුත් ඒක සිද්ධ වෙන්නට පුළුවන් සෝවාන් ආරහන් වහන්සේ අතින්. අභිජ්ජාව ඇති වෙන්නට පුළුවන්. වෙන කෙනෙක්ගේ වස්තුව තමන්ගේ වේවා කියන සිතවිලි මට්ටමට යන්න. හැබැයි ඒක සොරා ගන්න මට්ටමට එන්නේ නැහැ. මේ වස්තුව තමන්ට වේවා කියලා හිතලා ඊළඟ පියවර මේක නවත්ත ගත්තේ නැත්නම් ඊළඟ පියවරට යන්නේ සොරා කෑමනේ, සොරා ගැනීමනේ. ඒ මට්ටමට යන්නේ නැහැ. හැබැයි අභිජ්ජහ මට්ටමට එන්නට පුළුවන්. මේ මට වේවා කියන කැමැත්ත එන්නට පුළුවන්. ව්‍යාපාදය, වෙන කෙනෙක් මිය යාවා කියන සිතවිල්ල එන්නට පුළුවන්. මරණ චේතනාව උපදින්නට බෑ. මරණ චේතනාව උපදින්නට බෑ. එතකොට මේ කරුණු පහ සෝවාන් ආරයන් වහන්සේ කෙනෙක් විතින් විය හැකි. නමුත් ඒවා අපායගාමී මට්ටමින් සිද්ධවන්නේ නැහැ සක්කාය දිට්ඨිය දුර වෙලා නිසා. එතකොට මේ සෝවාන් ආරයන් වහන්සේ අතින් වෙන්න පුළුවන් අකුසල කර්ම මොනවද? කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, අභිජ්ජාව, ව්‍යාපාදේ පහයි. එතකොට මේ ගිහි සෝවාන් ආරයන් වහන්සේ අතින් මෙයා වෙන්නට පුළුවන්. පැවිදි සෝවාන් ආරයන් වහන්සේ අතිනොත් යම් යම් ඇවැත් සිද්ධ වෙන්නට පුළුවන්. විශේෂයෙන් අචිත්තක, ඒ කියන්නේ සමහර ලාවට විකාලේ වළඳන්නේ නැහැ, දන දන ශික්ෂාපද කඩන්නේ නැහැ. නමුත් ආහාර වළඳනවා තාම කාලය කියලා හිතායි. නමුත් විකාලයට පත් වෙලා වෙලාව ගත වෙලා ඇවැත් වෙන්නට පුළුවන්. උන්වහන්සේ සැතපෙනවා යම් නිවසක. ඒ වෙලාවේ එතනට කාන්තාවක් ඇවිල්ලා ඇතුලේ සැතපෙනවා. එතකොට ඇවතක් සිද්ධ වෙනවා. මේ විදිහට තමන් නොදැන සමහර ඇවැත් වලට පත් වෙනවා. උපසම්පදා සීලයේ තියෙන නොදැන සිද්ධ වෙන ඇවැත්. ඒක හරි ගැඹුරු සීලයක්. ඒ වගේ ඇවැත් වලට පත් වෙන්නට පුළුවන්. සමහර ඇවැත් වලට ඒ ශික්ෂාපදයක් තියෙනවා කියලා දන්නේ නැතිව, මොකද හැම ආරයන් වහන්සේම විනය සියල්ල දන්නවා කියලා එකක් නැහැ. සමහර රහතන් වහන්සේලා කෙලෙස් නැසුවට විනය නොදන්න නිසා සමහර ඇවැත් වලට නොදැනීමෙන් පත් වෙනවා. දැන දැන කඩන්නේ නැහැ. සෝවන් ආරයන් වහන්සේ කෙනෙක් බුද්ධ වචනයක් තියෙනවා, මගේ ශ්‍රාවකයෝ ආර්ය ශ්‍රාවකයෝ ජීවිත හේතුව නිසාවත් ශික්ෂාපද කඩන්නේ නැහැ කියලා. ඒ නිසා උන්වහන්සේලා දැන දැන ශික්ෂාපද කඩන්නේ නැහැ. ශික්ෂාපදයක් තියෙනවා කියලා දන්නේ නැති වෙන්නත් පුළුවන් විනය ඉගෙන ගන්න නැතුව. මොකද විනය ඉගෙන ගන්න නැතුව රහත් වෙන්න පුළුවන්. මාර්ගඵල ලබන්නත් පුළුවන්. ඉගෙන ගත්තොත් ඒක පහසුයි. නමුත් ඉගෙන ගන්න නැතුව වෙන්නත් පුළුවන්. එහෙම වෙච්ච ඉගෙන ගන්න නැතුව හිටපු කෙනෙක් අතින් ඒ වගේ බරපතල යම් මට්ටමක ශික්ෂාපද කැඩීමක් වෙන්නටත් පුළුවන්. නැත්තම් නොදැන වෙනේවා අනිවාර්යෙන් බොහෝ දුරට වෙන්නට පුළුවන්. ඒතර කෙසේ මේ විදිහට ගිහි කෙනෙක් ගිහි ආරයන් වහන්සේ නමක් හෝ පැවිදි ආරයන් වහන්සේ නමක් සෝවාන් ආරයන් වහන්සේ නමක් අතින් මේ වරදක් සිදු වුණොත් ඒ වරද ෂණයකින් පිළියම් කරගන්නවා. ඒක පවත්ව ගන්න, ඒක හඟවන්නේ නැහැ, ඒක පවත්වගෙන ඉන්නේ නැහැ. ඒ වරදේ නැවත නැවත යෙදෙන්නේ නැහැ. Taman දන්නව නම් වරදක් කියලා ඒක නිවැරදි කරගන්න. ඒකට කියනවා අපි ආපත්‍ති දස්සන කියලා භික්ෂුන් වහන්සේට වචනය. ආපත්‍ති දස්සන ඇවත ඇවතක් ලෙස වරද වරදක් ලෙස දැකීම. මේ බුද්ධ ශාසනයේ තියෙන විශේෂම ගුණයක් තමයි වරදවල් නොකර සිටීම. තමන් අතින් වරදක් වුණොත් ඒ වරදක් වූ බව දැනගෙන ඒක ඉතා වැදගත්. ඒකට ලොකු නිහතමානීකමක් තියෙන්න ඕනේ. ඒකෙන් අපි දැන් සමහර ලාවට අපි කැමති නැහැ තමන් අතින් අඩුපාඩුවක් වුණාට ගොඩක් වෙලාවට ගෙවල් දොරවල් වල සමහරට අලදබර වෙනකොට, රණ්ඩු සරුවල් වෙනකොට සමහර ලාවට තමන්ගේ වරද වරදක් ලෙස දකින්නට කැමති නෑ අපි. ඒක මනුස්සයන්ගේ තියෙන ගතිය. තමන් වරදක් කරා කියන එක පිළිගත්තොත් එතන තමන්ට එනවා පසුතැවීමක්. අපි කරන ඉංග්‍රීසියෙන් ගිල්ට් එකක් එනවා කියලා. තමන් කෙරෙහි චෝදනාවක් තමන් ගිහිතලා තියෙනවා. මේක ඉතාම බරපතලයි. තමන්ට චෝදනා කරන්න පටන් ගත්ත දවසට ඒක විසඳ ගන්න හරි අමාරු ප්‍රශ්නයක්. වෙන කෙනෙක් චෝදනා කරනවා වගේ නෙවෙයි. වෙන කෙනෙක් චෝදනා කරත් තමන් නිර්දෝෂ නම් තමන්ට හිතා දා ගන්න පුළුවන්. ඒත් තමන්ගේ වරදක් තියෙනවා කියලා තමන්ට තේරිච්ච දවසට ඒක හදා ගන්නව. ඒ නිසා අපි නොදැනුවත්වම නමුත් වරදක් නොවුන විදිහට තමයි අපි හිතන්න පෙළඹෙන්නේ. තමන් අතින් වරදක් උනේ නැහැ කියන එක තමයි පළවෙනි උපකල්පනය අපිට තියෙන්නේ. නමුත් පුතුක්ජන ස්වභාවය නැත්තම් කෙලෙස් ඇති සත්වයා අතින් වරදවල් සිද්ධ වෙන්නට පුළුවන්. ඒක ස්වභාවිකයි. ඒ වරදක් වුණාම තමන් අතින් වරදක් වූ බව පිළිගන්නවා කියන එක විශේෂ ගුණයක්. ඒක විශේෂ ගුණයක්. වරදක් වූ බව පිළිගන්න එක, දැනගන්න එක. ඒකට නුවණ තියෙන්නට ඕනේ. තමන් අතින් වරදක් වුණා කියන එක දැනගන්න. ආපත්‍ති දස්සනය. භික්ෂුන් වහන්සේ කෙනෙක් තමන් අතින් වරදක් වූ බව දැනගන්නට ඕනේ. කවුරු හරි භික්ෂුන් වහන්සේ කෙනෙක් තමන් අතින් වරදක් වූ බව පිළිගන්නේ නැත්තම්, එහෙම නැත්තම් ඒක උහුට තේරෙන්නේ නැත්තම්, නැවත නැවත ඒ වරදටපත් වෙනවා නම් විනය කර්මයක් තියෙනවා. ආපත්‍ය අදස්සනේ උක්කිටක කර්මය කියලා, උක්කේපණය කියලා. එයාව එතනින් අපේ සංඝ සමාජයෙන් తాවකාලිකව පොඩක් බැහැර කරනවා. සිවුරු ඇරවල යනව නෙමෙයි, එහෙම කරන්නේ නැහැ. ඒ භික්ෂුන් වහන්සේක සම්භෝගය, ඔහු සමග ආහාර හුවමාරු කර ගැනීම, ඔහු සමග විනය කර්ම කිරීම, ඔහු ඉන්න ආවාසයක නිදා ගැනීම, මේවා සිදුවස් සිදු කරන්නේ. ඔහු සමග දුරස් වෙනවා, කතා බහ කරන්න පුළුවන්. නමුත් සම්භෝගයේ දුරස්. ඒකේ තුලින් තමන්ගේ වරද ගැන ආවර්ජනා කළ වරද හදා ගැනීමා කියන අදහසින් තමයි කරන්නේ. එතකොට වරද වරද ලෙස දකින්න නැති එක මේ ශාසනයේ තියෙන ලොකු ගැටලුවක්. ආරයන් වහන්සේ තමන් අතින් වරදක් වුණොත් වරදක් වූ බව දන්නවා. දරදල් කූ බව පිළිගන්නවා. ඒක පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. මොකද ඥානෙ තියෙනවා. අනිත් එක නිහතමානීකම. නුවණ නැති නිසා සමහර වෙලාවට තමන් අතින් උනේ වරදක් නෙවෙයි කියලා හිතෙනවා වෙන පුළුවන්. ඒක කරුණෝ කාරණා කියනකොට ඒ වරද අපි පිළිගන්නවා. තේරෙනවා. ආ මගේ අතින් වරදක් උනේ මට ඒක වැටහුන්නේ නැහැ කියලා අපි කියනවා. තවත් සමහර වෙලාවට අපේ හිත තුළ තියෙන මානය නිසා ඒ වරද පිළිගන්නට කැමති නැහැ. ඒක නිහතමානී භවක් තියෙනට ඕනේ වරද වරදක් ලෙස පිළිගන්නට. ඒ වරද වරදක් ලෙස පිළිගන්න. ඒක තමන්ගේ හිතෙන් පිළිගන්න. ඔව් මගේ අතින් ඒ වරද සිද්ධ වුණා. ඒක වරදක් ලෙස මම දකිනවා. මේක නුවණක්. මේක නුවණක්. ඒ වගේ මේ නුවණ පහළ වෙන්නට ලොකඩක් නම්මිශීලී ගුණයක් තියෙනට ඕනේ. ඒක දෘෂ්ටිය මානේ වැනි දෘඩ කෙලෙස තියෙනකොට දැඩි කෙලෙස් තියෙනකොට මේක කරන්නට බෑ. සෝනාරයන් වහන්සේ දුට්ටිය දිට්ටිය දුරු කරා. ඒ වගේම අතිශය ප්‍රබල මාන නිකම් මහා උඩඟු මාන උන්වහන්සේලා තුළ එහෙම ලොකුවට ඇති වෙන්නේ නැහැ. ඒක ඇති වෙන්නේ යාතහව මානය. තමන්ගේ තත්වය අනුව මානයක් කියනට පුළුවන්. එහෙම මානේ ඇති වෙනවා. අයතහව මාන ඇති වෙන්නේ නැහැ. බොරු උඩුවකම් ඇති වෙන්නේ. ඒ නිසා ඒ සෝවාන් ආහාරයන් වහන්සේ ඒ වගේම විශේෂයෙන් වරදක් සිද්ධ වෙච්ච තැන ඒක මානේ නිසා මගේ අතින් උන්නේ නැහැ කියලා එහෙම සලකන ක්‍රමයක් නැහැ. සමහරවිට මානේ නිසා බොරුවට නෙවෙයි මානේ හේතු කරගෙන වරදක් ඌ බව පිළිගන්නේ නැහැ හිත. අනිත් පැත්තටමයි හිතන්නේ. මෙයයි මේක කරේ. මේ අතින් උනේ කියලා අපි අනිත් පැත්තට හිතනවා. මේ නිසයි මේ වරද උනේ. මෙයා මෙහෙම කරපු නිසයි මේක උනේ. මේ විදිහට අපි හිතනවා. ඔව් සෝවාන් ආරයන් වහන්සේට ඒ වගේ වරදක් සිද්ධ වුණාට උනාසය තුළ ඒ නම්මශීලී නිහතමානී ගතිය අනතිමානී ගතිය පිහිටලා තියෙන නිසා උන්වහන්සේලා වරද වරදක් ලෙස දකින මේක පළවෙනි කරුණ. ඊළඟට තියෙනවා වරදට පිළියම් කිරීම කියලා එකක්. ඉතල දැනගන්න එපයි පිළිගන්න එපයි වරදක් වුණු බව. ඊළඟට නම් පිළියම් කරන්නට පුළුවන්. ඒකට ප්‍රතිකර්ම කරනවා කියලා. ඒක ආපත්‍ති පටිකම්ම කියලා කියනවා. ආපත්‍තිට පිළියම් කර ගැනීම. ඒතර වරද වරදක් ලෙස දැක්කත් ඇවතට පිළියම් කරගන්නට අපි කැමති වෙන්නේ නැහැ. සමහරු. ඇවතට පිළියම් කර. ඒ කියන්නේ වරදට පිළියම් කර. භික්ෂුන් වහන්සේලා නම් වරදට පිළියම් කරගන්නට තවත් භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා වරද ප්‍රකාශ කරලා ඒ වරදෙන් පිරිසුදු වෙන්නට ඕනේ. එහෙම නැතුව තමන්ම පිරිසිදු වෙනවා කියලා ගන්නෑ. සිතේ ඇති වෙන කෙලෙස් වලට එහෙම පුළුවන්. අවත් සිද්ධ වුණොත් එහෙම තමන් ඒක ආරෝචනය කළ පිරිසිදු වෙන්නට ඕනේ. සෝවාන් ආරයන් වහන්සේ කෙනෙක් ගිහි කෙනෙක් වුණත් ඒ වරදක් සිද්ධ වුණොත් ගරු කටයුතු භික්ෂුවකට ආරයන් වහන්සේ නමකට බුදුවරයෙක් ගාවට ගිහිල්ලා සමහරට ඒ වරද ප්‍රකාශ කර සිටින. මොකද ඒක නැවත සිද්ධ නොකරන්නට අදිෂ්ඨාන කර ගැනීම. ඒක ආයති සංවරය කියලා. නැවත සිද්ධ නොකරන්නට අදිෂ්ඨාන කර ගැනීමක්. ඒක තව කෙනෙක් ඉදිරියේ කියවම යම් ප්‍රතිඥාවක් තියෙනවා. මම මේක කරන්නේ නැහැ. දැන් භික්ෂුන් වහන්සේලා කිතන අවද්දසීම කියලා එකක්. අවද්දසීම කියලා කියන්නේ පින්විතුනේ නිකං ක්‍රමයක් නෙවෙයි. තමන් අතින් වරදක් සිද්ධ වුණා නම් ඒ වරද සිද්ධ වූ බව පිළි අරගෙන තවත් භික්ෂුවක් ඉදිරියේ ප්‍රකාශ කර සිටිනවා. මා අතින් මේ වරදවල් සිද්ධ වුණා. බොහෝ වරදවල් සිද්ධ වුණා. මා අතින් වරදවල් කිහිපයක් සිද්ධ වුණා. මාති එක වරදක් සිද්ධ වුණා නැත්නම් මාති වරදක් වුණා කියලා මට සැකයක් තියෙනවා මේ විදිහට ප්‍රකාශ කරන්නට ඕන. මේ තමයි වරද ආරෝචනය කිරීම. එතකොට අනිත් භික්ෂුන් වහන්සේ කියනවා දැන් උදාහරණයක් ආවුසෝ සබ්බාපත්තියෝ ආරෝචේමි. අහම් බන්තේ සබ්බාපත්තියෝ ආරෝචේමි. මම සියලු ඇවත් ආරෝචනය කරනවා. නැත්නම් ඒකං ආපත්තින් ආරෝචේමි. ඇවත එක වරද මම ආරෝචනය කරනවා. තාතුම්ම මූලේ පටිදේශේමි. ඒ කියන්නේ ඒක ආරෝචනය කළා ඒකෙන් සබ්බාපත්තියෝ ආරෝචේමි. සබ්බාපත්තියෝ තාතුම්ම මූලේ පටිදේශීම ඔබගේ මූලේ පාද මූලේ මේක දේශනා කරනවා මම වරද ප්‍රකාශ කර සිටිනවා. ඉතින් අනිත් භික්ෂුන් වහන්සේලා පස්සසී ආවසෝ තාපත්තියෝ ඔබ තා ආපත්ති කියන්නේ ඒ ඇවත් ඔබ ඒ ඇවත් දකින්නවද ඔබ ඇත්තටම දකින්නවද ඒ වරදක් වුණා කියලා. ආම බන්තේ පස්සාමි ඔව් මම මේක දකිමි. ආයිතින් ආවසෝ සංවරේයාසී මේක නැවත සංවර වෙන්න කියලා ප්‍රකාශ කර සිටිනවා. වරද වුණා වරදේ නැවත නොකර ඉන්න. එතකොට සම්පූර්ණ. ඒ කියනවා ආයිතින් ආවසෝ සංවරේයාසි. සාදු සුට්ටු බන්තේ අසාදු සුට්ටු අහම් බන්තේ ආයිතින් සංවරිස්සාමි කියලා අදිෂ්ඨාන කරගන්නවා. තමන් ප්‍රකාශ කරනවා මම එහෙනම් ඉදිරියේ වරද සිද්ධ කරගන්නේ නැහැ කියලා ප්‍රකාශ කර සිටිනවා. මේක තමයි මේක තමයි බුද්ධි හේසා භික්ඛවේ. මේ වගේ කරනකොට දියුණුවකටපත් වෙනවා. මොකද නැවත නැවත ඒ වරද සිද්ධ වෙනකොට නැවත නැවත ප්‍රකාශ කර සිටිනකොට ඒකේ තියෙනවා යම්කිසි ලැජ්ජාවක්. ඒ නිසා ඒ ඇවත් වලින් මිදිලා ඉන්නට භික්ෂුන් වහන්සේලා ඔවුනොවුන්ට ඒ ඇවත් දේශනා කරගන්න. ඇවත් කියලා කියන්නේ පින්වතුනි වැරදි කියන එක. වැරදි කියන ඇවත් කියලා කියන ආපත්‍ති ඇවත් කියලා කියන්නේ ඒවට වැරදි භික්ෂුන් වහන්සේලාට තියෙන වැරදි සමහර ඇවත් වලින් පිරිසුදු වෙන්නට සංඝයාට දෙසන්නට ඕන සමහර ඒවා තනියම භික්ෂුවක් ඉදිරියේ කරන්නට බෑ මහා සංඝයා රැස් කරවන්න අඩුම තරමේ හතර නමක් ඉන්නට ඕන භික්ෂුන් වහන්සේලා සමහර ඇවත් වලින් පිරිසුදු වෙන්නට ඒ වගේ තියෙනවා ඒ ඇවත් වල බරපතලකම් අනුව බුදුරජාණන් වහන්සේ ලබා දීපු පිරිසුදු වීමේ ක්‍රමවේද එතන මේ හැම එකකෙම කියවෙන්නේ ඇවතට පිළියමක් කරගන්නවා. ඒක හරිගස්ස ගන්නවා. හරිගස්ස ගන්න කලින් ඇවත දකින්නට ඕනේ වරද. ඒ වගේ ගිහි කෙනෙක් අතින් වරදක් වුණා නම් ඒ වරද දැකලා නැත්නම් සමාවිල්ල ගන්නවා. තමන් අතින් වරදක් වුණේ කෙනාට ගිහිල්ලා ලේක ඒ කෙනා ගාඩින මට සමාවෙන්න. නැත්නම් තවත් ගරු කටයුතු සම්භාවනීය කෙනෙක් ගාඩින මගේ අතින් මේ වරද වුණා මං ඒ වරද නැවත නොකර ඉන්නවා කියලා කියනවා. මේ විදිහට ඉතින් අනිවාර්යයෙන්ම ගිහිල්ලා සමාව ගන්නට අවශ්‍යම නැහැ. නමුත් සමාව ගත යුතු නම් හිත රිදිලා නම් ඒ සමාව ගැනීම ඉතා විශිෂ්ටයි. අඩුම තරමේ තමන් හෝ දැඩිව අදිෂ්ඨාන කරගන්නට ඕනි තමන් මේ වරද නැවත නොකර ඉන්නවා කියලා. අවංකව. මේ විදිහට ඒ වරද පිළිගන්නේක පළද ආවිකරණය ආරෝචනය කිරීම වෙන කෙනෙක් ඉදිරියේ ප්‍රකාශ කර සිටීම සමාව ඉල්ලා සිටීම මේ හැම එකක්ම වැටෙන්නේ වරද නිවැරදි කර ගැනීමට. නැවත අදිෂ්ඨාන නොකිරීමට අදිෂ්ඨාන කර ගැනීම තව කෙනෙක්ට ඒ වරද ප්‍රකාශ කළා ඒක අවංකව තමන්ගේ වරද වරදබ්බා පිළිගැනීම මේක ඉතා ඉහළ ගුණයක්. වරද පිළිගැනීමටත් නම්මිශීලී වෙන්නට ඕනේ වරද පිළියම් කරගන්නටත් නම්මිශීලී වෙන්නට. ඒකට සමාව ඉල්ලන්න නම්මිශීලී වෙන්න. මේ ගුණය ආර්ය ගුණයක්. ඒකයි කිවේ. කායේන වාචා කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාව අභබ්බෝ අභව්‍යයි අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය. ඒක වහන්නට නෑ නෑ මං අතින් වරදක් උන්නේ නෑ මම කිසිම වරදක් කරන කෙනෙක් නෙවෙයි කියලා වහලා වරම සමාවල් ගන්න අවශ්‍ය නැහැ ඒ කට්ටියගෙන් කියලා ඒක යට කරලා ඒක හංගවලා නැත්තම් ඒක හංගවලා තමන් අතින් වරදක් උන්නේ නැහැ වගේ බොරුවට රඟපාලා මේ වගේ දේවල් සිද්ධ කරන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නේ තමන් මිනිස්සෙක් මිනිස්සුන් අතින් වරදවල් වෙන්නට පුළුවන්. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ to err is human කියලා. To err is human. ඒ කියන්නේ වරදවල් වෙන්නට පුළුවන් බව මිනිස්ස ගතිය. To forgive divine. ඒක තව ආදරිතයෙන් කියනවා ඒක සමාව දෙනවනේ ඒක දේව ගතියක් කියලා සාමාන්‍ය ලෞකික විවහාරයක් තියෙනවා. නමුත් මිනිස්සේ කෙලෙස් සහිත මිනිස්සෙක් අතින් වරදවල් සිද්ධ වෙන්නට පුළුවන්. මෙතන කියවන්නේ සමාව දීම කියන එක අනිත් පාර්ශවයක තමන් අතින් වරදක් වුණා නම් ඒ වරද වරදක් ලෙස පිළි අරගෙන වරද වරදක් ලෙස පිළි අරගෙන ඒ වරදට පිළියම් කරගන්නවා නැවත නොවෙන්නට අදිෂ්ඨාන කරගන්නවා. හානියක් වුණා නම් ඒකෙන් ඒ සමාව නැත්තම් ඒ ගෙවීම කරන්නට ඕනේ සුතුකන් ටික ඉෂ්ට කරන මේක ඊටාම ඉහළ ගුණයක්. ඒ නිසා ඒක වහලා නිවැරදි කරුවෙක් ලෙස පෙනී සිටින්නට මොනවා සිද්ධ වුන්නේ නැහැ වගේ බොරුවට පෙනී සිටින්නට අනිත් කෙනාට වෙච්ච ඒ මානසික පීඩනේ නැත්තම් ඒ හානිය අපි කියන ඩැමේජ් එක මෙන්ටල් ඩැමේජ් එකක් වෙනවා ෆිසිකල් ඩැමේජ් හානියක් වෙනවා ඒ හානිය ගණන් ගන්න දෙක දිහා බලන්නේ නැතුව එහෙම ඉන්නේ නැහැ ආරණවහන්සේ. තමන් අතින් වරදක් වුණා නම් ඒකට පුළුවන් විදිහේ ඒක සමාව ගැනීම විතරනේ සමහරට පිළියම් කරන්නට ඕනේ සමහරට වේදම් කරන්නට ඕනේ ඒවට හදලා දෙන්නට ඕනේ ඒ දේවල් සිද්ධ කරනවා. දැන් භික්ෂුන් වහන්සේලා අතින් සමහර භික්ෂුන් වහන්සේලාට අපි හිතමු දරන රණ්ඩු සරුවල් වුණා කියලා අපි කේන්ති ගිහිල්ලා භික්ෂුන් වහන්සේ කෙනෙක්ව තව භික්ෂුවගේ බඩුවක් විනාශ කරා පිරිකරක් විනාශ කරා වෙන්න පුළුවන් ප්‍රත්‍යක්ඥයෝ අතින්. ඒකට ගෙවන්නට ඕනේ සමාවිල්ල විතරක් හරියන්නේ නැහැ ඒකට ගෙවීම ඒ භික්ෂුන් වහන්සේ කෝ ප්‍රශ්නයක් නැහැ කියලා හරි නැත්තම් තමන්ට අවශ්‍යයි කියලා කොත් ඒක ගෙවීම කරන්න. සංඝයාගේ දෙයක් විනාශ කරොත් ඒක ගෙවන්නට ඕනේ. ඒ වගේ ඒකේ තියෙනවා පිළියම් කිරීම ගත්තම ලොකු විශේෂ පරාසයක්. ඒකේ සමාවිල්ලීම එක ක්‍රමයක්. එක දෙයක්. ඒකේ වරද අනුව තීරණය වෙන්නට ඕනේ. ඉතින් මේ කියන සෝවාන් ආරයන් වහන්සේ තුල මාන්‍ය දිට්ඨිය වගේ නුගුණ නැති නිසා මේ දේවල් සිද්ධ කරගන්නවා. වරද වරද ලෙස දකිනවා වරදට පිළියම් කරගන්නවා. දැන් වරද වරද ලෙස නොදකිනකොට මං කී විනය කර්මයක් කරනවා කියලා සමහර භික්ෂුන් වහන්සේලාට. ඒ වගේ වරදට පිළියම් කරන්න තියරද විනය කර්ම. ඒකට කියනවා අපත් ආපත්‍ය අපටි කම්මේ උක්කිත උක්කේපණේ කියලා. අවතර පිළියන්න කිරීම. ඒක වරද පිළියම් කරන්නේ නැතුව එහෙ ඉන්න අය වරදත් එක්ක. එතකොටත් තියෙන විනය කර්මයක් කරන්නට. ඒක කරලා අර විදිහෙම සම්භෝගය ඇසුරු කිරීම නතර කරලා එයාට තමන් තුළම යෝනිසෝ මනසිකාරයේ හැදෙන්නට අවස්ථාව ලබා දෙනවා. ඒකත් ක්‍රමයක්. ඒ විදිහට බලාපොරොත්තු වෙලා තියෙන බුදුරජාණන් වහන්සේ මේකෙදී වරදවල් නොවේ කියන එක බලාපොරොත්තු වෙලා නැහැ. වරදවල් නොවේ, වරදවල් වෙන බව දන්න නිසාම තමයි, වරදවල් වෙච්ච නිසාම තමයි විනය පැනවුවේ. ඉතින් භික්ෂුන් වහන්සේ මහාන වෙච්ච කෙනාටත් ඒක වෙනවා නම් ගිහි කෙනා ගැන කවර කතාවක්ද? මහාන වෙච්ච ආර්යයන් ඇසිනුත් වරදවල් වෙන්නට පුළුවන්. දැන දැන ශික්ෂාපද කඩන්නේ, නොදැන කැඩෙන්නට පුළුවන්. අචිත්තක ශික්ෂාපද කැඩෙන්නට පුළුවන්. විනේ ඉගෙන ගත්තද ශික්ෂාපද කැඩෙන්නට පුළුවන්. නම් ගිහි කෙනා ගැන කවර කතාවද? ගිහි ආර්යයන් වහන්සේටින් වෙන්නටත් පුළුවන්. ඒකට අපි තේරුම් ගන්නට ඕනේ කරුණ එකක් තමයි. අපි අතින් වරදවල් සිද්ධ වෙන්නට පුළුවන්. ඒකෙන් කියන්නේ වරදවල් කරන්නට උනන්දු කිරීමක්වත්, ඒක ලිහිලට ගැනීමක්වත් නෙමෙයි මේ කියන්නේ. අපි ඉස්සරහ තේරුම් ගන්නට ඕනේ. බැරි වෙලා හරි වරදක් වුණොත් ඒක වරදක් ලෙස පිළිගන්න ගුණය අපිට ඇති කරගන්නට ඕනේ. ඒකට පිළියම් කරන ගුණය ඇති කරගන්නත් ඕනේ. ඊට පස්සේ අනිත් පැත්තනොත් අපි හිතන්නට ඕනේ. ආර්යයන් වහන්සේ අතින් පවා යම් යම් වරදවල් සිද්ධ වෙන්නට පුළුවන් නම් ලෝකයේ මිනිස්සු අතින් වරදවල් සිද්ධ වීම සාමාන්‍යයි. එකෙන් අන් අය අතින් වරදවල් සිද්ධ වෙනකොට ඒක දරන්නට, ඉවසන්නට පුළුවන් ගතිය අපි තුල ඇති කරගන්නට ඕනේ. ඒක තව දෙයක්. ඒකෙන් අපි තේරුම් ගන්න මේ කතාවෙන් තේරුම් ගන්න ආර්යයන් වහන්සේටත් පුළුවන් නම් වරදවල් වෙන්න, ආර්යයන් වහන්සේ අතින් කේලම් කියවෙන්නට පුළුවන්, ආර්යයන් වහන්සේ පරුස වචන කියවෙන්නට පුළුවන් නම්, මේ පෘථග්ජන සියලු කෙලෙස් සහිත පුද්ගලයා අතින් මොනවද වෙන්නට බැරි? මොනවද විය නොහැක්කේ? ඒ නිසා මේකෙන් අපි ඉගෙන ගන්න තව පාඩමක් තමයි මිනිස්සු අතින් වරදවල් වූ පමණින් මේ මිනිස්සු ලොකුවට පහත් කරන්නට හොඳ නැහැ. ඒක ස්වභාවයයි, ඒක ස්වභාවිකයි. එකෙන් කියවෙන්නේ නැහැ ඒවට අනුබල දෙන්න කියලාවත්, ඒවා අනුමත කරන්න කියන එකක්. මේක අප්‍රසාදයේ පළ කළ යුතුයි. භික්ෂුන් වහන්සේ කෙනෙක් අතින් පවා වරදවල් නැවත නැවත සිද්ධ වෙනවා නම් ගිහි පින්වතුන් ඒකට අප්‍රසාදයේ පළ කරන්නට පුළුවන්. කොහොමද? උනස්යෙන් නැගී සිටින් නැතිව, වන්දනා කරන්න නැතිව තමන් අප්‍රසාදයේ පළ කරන්නට පුළුවන්. එහෙම නැතුව භික්ෂුවට ගහන්න, තලන්න, පෙලන්න, භික්ෂුවගේ සිවුර ගලවන්න ඒවා කරන්නට බෑ. ඒවා කරන්න සුදුසු නැහැ. පරාජිකා වෙච්ච භික්ෂුවකවත් එහෙම කරන්නට බෑ. මොකද ඒ පරාජිකා වෙච්ච භික්ෂුව සාමණේර කෙනෙක් වෙලා ශාසනයේ ඉඳලා නිවන් දකින්නට පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා ශාසනයේහි. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. උදාහරණයකට අග්ගික්ඛන්ධෝපම සූත්‍රයේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ඒ සූත්‍ර දේශනාව අහලා සමහර භික්ෂුන් ලේ වමනය කරා කියලා කියනවා. ඒ භික්ෂුන් වහන්සේලා සමහරු ගිහි වුණා. ගිහි වෙලා උපාසකත්වයේ ඉඳලා ශාසනය ඇසුරු කරලා මාර්ගඵල ආදී අධිගමනය කර ස්වර්ගපරායන වුණා. සමහර සාමණේර වුණා. උපසම්පදා වෙන්නට බෑ, පරාජිකා වෙලා හිටිය කට්ටිය. සාමණේර භූමියේ පිහිටලා මාර්ගඵල අධිගමනය කරා. එහෙමනම් වරදක් වූ පමණින් ඒ බුදුරජාණන් ජීවමාර්ග බුදුරජාණන් දන්නවා මේ කට්ටිය පරාජිකා වෙලා කියලා. ඒ දැනලා තමයි ධර්මයේ දේශනා කරන්නේ. එතකොට මේ පරාජිකා වුණාත් භික්ෂුන් වහන්සේ කෙනෙක් බරපතල වරදක් සිද්ධ කරගත්ත ශාසනයේ හැටියට, ඔහුට තවත් නැගී සිටින්න අවස්ථාවක් තියෙනවා. එතකොට වරද වෙච්ච කෙනා වරද පිළි අරගෙන ඒක පිළියම් කිරීම ඔහුගේ පැත්තේ බාර. අනිත් පැත්තෙන් බලනකොට තියෙනට උන වරදක් වුණා නම් යමෙක් අතින් ඔහුට අනුකම්පාවයි කළ යුත්තේ. ඔහුට අනුකම්පාවයි කළ යුත්තේ. ඒ වරදට විරුද්ධ විදිහේ අප්‍රසාදයේ පළ කරදී බුදුරජාණන් වහන්සේ ළඟට වරදක් ප්‍රකාශ කරගෙන ආවොත් උන්වහන්සේ වරදක් ප්‍රශ්න කරලා වරදක් අසු වුණොත් බණිනවා. ද්වේෂයෙන් නෙවෙයි, නමුත් බණිනවා. හොඳටම ප්‍රකාශ කරනවා. සරට. කියන්නේ ඍජුව. ඒක හිතර දිනා මිනිස්සුන්ට පරුස වචන කියන්නේ නැහැ. ඕකද මං කරන්නට කියලා තියෙන්නේ. තාම ඍජුව උන්වහන්සේ ප්‍රකාශය සිද්ධ කරනවා. ඒක හරිම චිත්ත වේදනාකාරී දෙයක්, ඒ වගේ දෙයක් අහන්න ලැබීම බුදුවරයෙක්ගෙන්. නමුත් ඒ වරද නිවැරදි කරගන්නකොට උන්වහන්සේලා ඒ නිවැරදි කර ගැනීම ගැන ප්‍රශංසා කරනවා. සමහරු කියලා බුදුරජාණන්සේ කියනවා, ස්වාමීනි මට වැරදුනා, මට සමා වෙන්න. ඉතින් දොස් කියන්න අවශ්‍ය දුසු නම් දොස් කියනවා. ඊට පස්සේ ප්‍රකාශ කරනවා ඒක මේ ශාසනයේ දියුණුවක්. වරද වරද ලෙස දැනගෙන වරදෙන් පිළියම් කරගෙන නැවතේ වරද නොකරන්නට අදිෂ්ඨාන කර ගැනීම මේ ශාසනයේ දියුණුවක් මහන කියලා උන්වහන්සේ ඒ වෙලාවේ ඒක ප්‍රකාශ කරතර භික්ෂුවට ලැබෙනවා තව අවස්ථා මේක හදාගන්න මේක දියුණු කරගන්නට. ඒ නිසා වරදවල් සිද්ධ වෙනකොට අපි බලන්නට ඕනේ බොහෝම පුළුල් මනසකින් වරදවල් විය හැකි. අපි නිතර කල්පනා කරන්න ඕන දෙයක් තමයි මේ සංසාර ගමනේදී ඕන වරදක් අපි අතින් වෙන්නට පුළුවන්. ඕනම වරදක් වෙන්නට පුළුවන්. දැන් මේ අපේ බුද්ධ ශාසනයේහි දෙවෙනි ප්‍රධානතම ශ්‍රාවකයා මහා මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේ භද්‍ර කල්පයේම කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මාරයා වෙලා ඉඳලා විදුර ස්වාමීන් වහන්සේගේ ඔළුව පැලෙන්න ගලකින් ගහලා ළමයට ආවේසෙලා අග්‍රශ්‍රාවකයන්. අනිත් අග්‍රශ්‍රාවක සංජීව පණ පිටින් ගිනි තිබ්බා. පණ පිටින් ගිනි තිබ්බා. හැබැයි උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන්ද බේරුණා. මිනිසුන්ට ආවේශ වෙලා. මාරයා, දුසී මාරයා. එලක් කස්කුසත බුදුරජාණන් වහන්සේ අන්තිමට ඒ කරදර ඒ තරම් කරදර ශ්‍රාවකයන්ට අපේ මාරයට වඩා කරදර කරා. මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මේ භද්‍ර කල්පේම බුදුවරයෙක්ගේ ශාසනයෙහි ඉර්දියෙන් අග්‍ර ද්විතීය අග්‍ර ශ්‍රාවක වෙන්නට එකාසංකේය කල්පලක්ෂයක් පෙරම් පුරලා අවසන් කරපු සත්වේ. එතුමාම තමන්ගේ දෙමව්පියෝ දෙන්න අමු අමුවේ ඝාතනය කරනවා. ඒ කතා ප්‍රවෘත්තිය හැටියට මුලින්ම ඉතාම හොඳ තරුණයෙක් වෙලා දෙමව්පියන් රැක බලා ගැනීමෙන් වාසය කරන. එතන මෞතුමිය ටෝන වෙනවා කොහොම හරි මැරෙන්නට කලින් මේ දරුවට විවාහයක් කරලා දෙන්න. සේ කිව්වම කියනවා මට එහෙම කැමැත්තක් නැහැ බඳින්නට. මට කැමැත්ත තියෙන්නේ අම්මා තාත්තට දෙන්නට මැරෙනකන් උපස්ථාන කරන්න. මේ වගේ ඉතාම උදාර සංකල්පයකින් හිටපු දරුවෙක්. එසේ අම්මා වගේ බලකිරීම කුඩ අනික කොහොම හරි බඳින්නට ඕන කොම. ආහෙනම් කමක් නැහැ මං කරන්නම්. හැබැයි එහෙමනම් මම කැමති කෙනෙක් ඉන්නවා අසවල් නිවසේ. ඒ කෙනාවත් මම කැමතියි. ඊට පස්සේ ගිහිලා කතා බහ කරලා විවාහය සිද්ධ කරගත්තා. නමුත් මේ කාන්තාව ටිකක් නපුරු කෙනෙක්. මෙතුමියට කරදරයක් වුණා දෙමව්පිය දෙන්න බලාගන්න. ඒ නිසා දෙමව්පිය දෙන්න ගෙදරින් පිට කරන්නට ක්‍රමවේදයක් කළා. ඉතින් දීව නැවත දෙමව්පියන්ගේ වැරදි කියන පටන් ගත්තා. මේ පුරුෂයාට ස්ත්‍රිය කෙරෙහි ලොකු කැමැත්තක් රාගයක් ආදරයක් ඇති වුණා. ඉතින් ඒ නිසා ඇය කියන වචනත් පිළිගන්නට පටන් ගත්තා. ටික ටික දෙමව්පිය දෙන්න කෙරෙහි අර දිව්‍ය අතීතයක් බලාගන්නට කලින් හිතන් ඉපු දෙමව්පිය දෙන්න කෙරෙහි අදහස වෙනස් වුණා. මේ බලන්න මේ තරම් සසර පෙරම් පුරාගෙන ආපු මහා ප්‍රඥාවන්ත සත්වයකට පවා වෙන දේවල් හිත වෙනස් වුණා ටික. දවසක් මොකද කරේ ගෙදර එනකොට සම්පූර්ණ විකෘතියක් සිද්ධ කරලා මේ ගෙදර හැඩි කරා වගේ සලකලා මේ දෙන්න එක මට නම් ඉන්නට බෑ මම යනවා යන්න කියන මට්ටමටම අඬන්න පටන් ගත්තා. ගෙදර ප්‍රශ්නයක් ඇති කරා. පුතා ආවා මොනවත් ආතප්පාතක් දන්නේ නැහැ. මොකද ඒක ගොඩාක් දැන් ගවස් ගානක් තිස්සේ තිබිච්ච චෝදනාවක් සහ ඒකට හේතුත් පේනවා. අම්මා තාත්තා අඳයි, ඇස් පේනවා අඩුයි, ඇස් පේන්නේ. මොකද කරේ? ගොඩාක් ලොකු ද්වේෂයක් ක්ෂණික ආවේගයක් ආවා. කාලයක් තිස්සේ තිබිච්ච ප්‍රශ්නයක් නෝනට දැන් ලොකු ප්‍රශ්නයක්. ඒ වෙලාවේ දිව්‍යතිතාකල් අම්මලා තාත්තලා බලාගන්න හිතන් හිටපු මේ දරුවා මේ අම්මා තාත්තා මරන්න කරත් එකට දාලා අරගෙන ගියා. ඒතර මේ යන ගමනේදිවත් හිත පෙරළුන්නේ නැහැ. ඒක තමයි කියන්නේ බලවත්කම. ඔච්චර බලවත්ද? දැන් මේව සිතවිල්ලක් එන්නට පුළුවන් මිනිස්සෙට. නමුත් මේක ගිහිල්ලා ක්‍රියාත්මක කරන මට්ටමටම දරුණු සිතවිල්ලක් බවට පත් වෙනවා. මේ කවුරුත් නෙමෙයි අපි දොහොත් මුදුනේ තිබිලා වඳින මුගලන් ස්වාමීන් වහන්සේගේ ජීවිතයක්. ගොඩාක් ඈත කාලයක නෙවෙයි. දැන් මේ ගිහිල්ලා මොකද කරන්නේ? ගැල වනාන්තරයක් ළඟ නතර කරවලා මෙතුමම එළියට බැහැලා ගිහිල්ලා ලොකු සද්දයක් ඇති කරනවා හොරු වගේ. හොරු වෙනවා වගේ කෑ ගහනවා. එතකොට ඒ වෙලාවේදී අම්මා තාත්තට පේන්නේ අම්මා තාත්තා කියනවා අනේ පුතේ හොරු ඇවිල්ලා අපි ගැන බලන්නට එපා. අපිව දාලා ඔබ පැනලා යන්න කියලා. මේ වගේ ප්‍රකාශනයක් අම්මා තාත්තා කරනවා. මේ වෙලාවියත් මේ තරුණයාගේ හිත උණු වෙන්නේ නැහැ. ඒ තරම් රෞද්‍රයි. හැබැයි මුලදී මැරෙනකන් අම්මා තාත්තා බලන් ඉන්න හිටපු දෙන්නේ කසාද නොබෙද. නමුත් අර බිරිඳ කෙරෙහි ඇතිවෙච්ච රාගයේ බලවත් රාගයේ හේතු. ඒක කියන්නේ රාගං උපනිස්සාය මාතරං ඝාතේති පිතරං හනති. රාගය, කුඩා රාගය උඩුදුවලා බලවත් වෙලා එය තව තව කර්ම වලට ප්‍රත්‍ය වෙලා කෙලෙස් වලට ප්‍රත්‍ය වෙලා මව පියා මරණ තැනට එන්නට පුළුවන්. රන් තලිය කෙරෙහි ඇතිවෙච්ච ආසාව සසර ඒක එකිනෙකට ප්‍රත්‍ය වෙලා ඒක ද්වේෂයකට වෛරයකට හැරිලා ගිහිල්ලා අවසානයේදී ලෝහිත උප්පාදයේ සංග භේදයෙන් අතර වෙන්නට උනා දේවදත්ත. රන් තලියකට ඇතිවෙච්ච ආසාව නිතර සසර හැටි. ඒත් පසේ බුදු වෙන ඉන්න කෙනෙක් නේ. එතන මේ මුගලන් මේ කුම රහතන් වහන්සේ ඉස්සර ආත්මෙදී මේ විදියට දැන් එනකොට කියනවා දුවන්න දුවන්න පුතේ කියලා. ඒ වෙලාවේදීවත් හිත උණු වෙන්නේ නැහැ මේ පුරුෂයාගේ. මොකද කරන්නේ? පහර ගහලා අම්මා තාත්තලාට එකපාරක් නෙමෙයි මරන්. ගහලා ඇට කැඩෙනකන් ගහලා වනයේට ඇදලා දාලනවා මැරෙන්න. තමන් වදපු තමන් හදාගත්ත ඒ දෙමව්පියන් තමන්ගේ අතින් මුගුරු වලින් පහර දීලා තනියම වෙන කවුරුත් සමග නෙවෙයි මේ වෙලාවේ අඬනකොට වේදනාව විඳිනකොට මේ සිද්ධිය හිතෙන් මවාගත්තොත් ඔබට එකපාරක් ගහනකොට දුක එන්නේ නැහැ දෙපාරක් ගහනකොට ඒත් එන්නේ නැහැ අතපය කැඩෙන මට්ටමට ගහලත් ඒ කට්ටිය විලාප දෙනකොට දුක් වෙනකොට අඬනකොට පුතා පැනලා ගියා කියලා සතුට වෙනකොට එහෙම තියෙද්දිත් මේ පුරුෂයාගේ හිතේ කරුණාව ඉපදුනේ නැහැ. පසුතැවීමක් ඉපදුනේ නැහැ. ගිහිල්ලා කැලේට දාලා නිවසට යනවා. මැරෙන්න හැරලා. මේ මට්ටමේ කෙලෙසයක් මේ මට්ටමේ කර්මයක් එකා සංකේය කල්පලක්ෂයක් පෙරම්පුරපු సంతානයක වෙන්නට පුළුවන්. අනිත් ඒවා ගැන කවර කතාද? අනිත් පුද්ගලයන් ගැන කවර කතාද? මේක නිකන් අද කාලේ සන්දර්භයකට දාන්න. මේ වගේ සිදුවීමක් වුණා අද සමාජ මාධ්‍ය මේ පණිවිඩේ යනවා. මේක ඇහුනොත් කී දෙනෙක් නම් සාප කරයි. ඒ කාලේ අපිට මේ පණිවිඩේ ඇහුණා කියලා හිතන්න. අපි කිච්චර සාප කරා. මේ වගේ මිනිස්සෙක් සසර දිවත් මුණ ගැහෙන්න එපා කියලා අපි සාප කරයි. මේ වගේ මිනිස්සෙක් දකින්නවත් එපා කියලා සාප කරයි. මේ වගේ මිනිස්සෙක්ව ඇසුරු කරන්න එපා කියලා. නමුත් මතක තියාගන්න ඒ මිනිස්සයා ඇසුරු කරලා මේ අන්තිම ජීවිතයේදී ඔහුගේ කී දෙනෙක් නම් නිවන් දැක්කද? ඔහුට අදත් පුද පූජා පවත්වනවා. ඔහුට අදත් දොහොත් මුදුන් තියලා වඳිනවා. ඔහු හේතු කරගෙන සවස් සමහරු අග්‍ර ශ්‍රාවක ධුරයට ප්‍රාර්ථනා කරනවා. කී දෙනෙක්ට නම් සසර දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සතර අපාය පිළිබඳ තොරතුරු කියලා කී දිනෙක ඔහු අපායෙන් මුදව ගත්තද? කී දිනට නිවන් මාර්ගයේ පෙන්වුවද? කොච්චර භික්ෂුන් වහන්සේලාට පියෙක් වගේ උපකාර කරාද? ගාථා බන්ධනය කළ අපි වඳිනවද? නමුත් එදා ඔහු අතින් අර වරද සිද්ධ වුණා. ඒ නිසා පින්වතුනි වරද සිද්ධ වුණාම වරද පිළි අරගෙන වරද හරිගස්සා ගැනීම ඒ පුද්ගලයා සතු යුතුකම. නමුත් ඒක දිහා දකින බලන අය බෞද්ධයෝ වශයෙන් සසරක් දන්න අය වශයෙන් ධර්ම දැනුම තියෙන අය වශයෙන් කෙලෙස් පිළිබඳ අවධානය තියෙන අය උපනිශ්‍රය ආසේවනාදී ප්‍රත්‍ය දන්න අය වශයෙන් කෙලෙස්ය වැඩිලා බලවත් වෙන්නට පුළුවන් බව දකින අය වශයෙන් මේ කතා ප්‍රවෘත්ති දකින අය වශයෙන් අපි ප්‍රශ්න දිහා බලන්නට උනු ගුඩ් ආක් පුළුල් ලෙසකින් ඒ වෙලාවේ ඇතිවන සිද්ධියෙන් අපි කරන්නේ මුළු සත්‍යයකගේ සංසාරයක්ම අඳුරු වෙන විදිහට අපි හිතනවා. මුළු ජීවිතයක්ම අඳුරු වෙන විදිහට ඔය ගැන හිතනවා. තනිකර කළු පැල්ලමකින් ඔහුගේ චරිතය සම්පූර්ණයෙන් අපි ඝාතනය කරනවා. සමහර ලාට තව කෙනෙක් එක්ක වෙන්නට පුළුවන්. ලොකුවට තමන් මේවා ප්‍රචාරණය කරන්න ඇති වෙන්න පුළුවන්. නමුත් තව කෙනෙක් එක්ක අපි කතා කරනකොට සම්පූර්ණයෙන් වරදස දැකිය යුතුයි. නමුත් ඥානවන්තයා තේරුම් ගන්නවා මේක විය හැකි. වංචා කිරීම විය හැකි. ඝාතන විය හැකි. සොරකම් විය හැකි. කාමයේ වරද හැසිරීම විය හැකි. සල්ලාලකම් විය මේවා වෙන්නට පුළුවන් මිනිස්සු අතින්. ඒක අනුමත කිරීමක් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන් විරුද්ධ විය යුතුයි. නමුත් ඒ කියලා ඒ පුද්ගලයාගේ මුළු ජීවිතයම සසරම ඒකෙන් අඳුරු වුණා නොවේ. අපි ඔය කතා කරන දේවල් වල බරපතල ඉතාම අමානුෂික ක්‍රියාවක් කරපු කෙනෙක් තමයි මුගලන් ස්වාමීන් වහන්සේ. බුදුවරයෙක් ජීවත් වෙච්ච කාලෙදී මාර්යා වෙලා කිසිදු කුරා කුහුඹියෙකුට හානියක් නැති තාම ආශ්චර්යමත් බුද්ධ චරිතයට ඒ ශ්‍රාවකයන්ට ඉතාම බලවත් විදිහට කරදර කරපු කෙනෙක්. අනාගතයේ පසේ බුදු වෙන දේවදත්ත ඉස්තවිරයෝ මේ අන්තිම කල්ප පහයි බෝසතාණන් වහන්සේට කරපු දේවල්. චූල ධර්මපාල ජාතකයේදී තමන් තාත්තා පුතා බෝධිසත්වයෝ බිරිඳ මහා ප්‍රජාපතිය පුතා තියාගෙන බිරිඳ අම්මා ඉඳගෙන ඉඳගෙන ඉන්නවා. තාත්තා රජ එතනට එනවා. මහා ප්‍රතහාප මට මතක හැටියට එතනට එනවා. එනකොට රජ්ජුරුව දැක්කේ නැහැ, නැගිටියේ නැහැ. නැගිටින්න එපා රජ්ජුරුව එනකොට. ඒතර හිතුණා මේ මට අගෞරවය කරේ මේ දරුවා නිසා. මේ දරුවා ඉපදුනාට පස්සේ මට නැගිටින්නෙත් නැහැ. මහා දැවැන්ත ආඝාතයක් සසර බැඳපු වෛරය මතුණා. එතුමාටවත් තේරෙන්නේ නැහැ මේ සසර වෛරයක් කියලා. නමුත් බලවත් ආඝාතයක් මේ අත දරුවා කිරිසප්පයා කරේ ඇති වුණා. මොකද කරේ? අතපය සියල්ල සිඳුවා. මේ කුඩා දරුවගේ තමන්ගේ දරුවා කුඩා අතපය සිඳුවා. ඒ වෙලාවේදී බිසව අඬනවා, කමක් නැහැ මේ දර කොටයක් බඳු ශරීරේ මට දෙන්න, මම බලා ගන්නම් මේ දරුවා. ඒ තරම් අම්මා අඬනවා. ඒ වෙලාවෙත් මේ දරුවව ඝාතනය කරා. මේ තරම් ඉතාම අමානුෂික දරුවෙක් ඝාතනය. දැන් මේ වගේ ප්‍රවෘත්තියක් පියෙක් දරුවෙක් ඝාතනය කරයි කියලා පණිවිඩයක් ආවොත් අපේ හිත සලිත වෙනවනේ මේ කතාවේදී. අද කාලේදී මේ ජාතක කතාව එදා සිද්ධ වෙනකොට කොහොම සමාජයේ දැනෙන්නට ඇද්ද? තාම අමානුෂිකයි. ශාන්තිවාදී තාපසයන් අමු අමුවේ අතපය කපලා ඝාතනය කරා රජරුව. ඒ කරපු ඒ වගේ අවස්ථා ගණනාවකදී බෝසත්ණන්සර කරදර කරා. මද්දවැන්ත අපරාධ සිද්ධ කරා. නමුත් ඒ දේවදත්ත ඉස්තවිරයෝ අනාගතයේදී සාරිපුත්‍ර ඉස්තවිරයන්ටත් වඩා ඥාණයෙන් ගුණයෙන් අධික පසේ බුද්ධත්වය සාක්ෂාත් කරනවා. මේ තමයි පිංගතුනි සංසාරේ හැටි. ඒ නිසා වරදවල් කරපු කෙනා ඒක පිළියම් කරගෙන වැදගත්. ඒ දිහා බලන අය ඒ වරදට අනුබල නොදී හොයේ මුදුව ගන්න. සමහරලාට සැර කරන්නට වෙනවා වෙන්න පුළුවන්. සමහරලාට දැඩි තීරණ ගන්නවා වෙන්නට පුළුවන්. නමුත් හිත ඇතුලේ අපිට තියෙන්නට උනේ මේ කෙනා මෙහෙම වුණාට මේ වෙලා තියෙන කෙලෙස් නිසා. බලවත් සත්වයෝ මීට වඩා සිය දහස් ගුණයෙන් බලවත් ශ්‍රේෂ්ඨ උත්තම පාරමී පිරිච්ච සත්වයෝ අතින් පවා මීට වඩා බලවත් පාප කර්ම සමහර ආත්මවල සිද්ධ වෙලා තියෙනවා නම් බුද්ධ ශාසනයක් තියෙනකොට දුසීමාරයේ අර වගේ බරපතලකම් කරා නම් අනිත් සත්වයෝ අතින් ඕන තරම් වරදවල් වෙන්නට පුළුවන්. ඒකෙන් අපිට ලොකු සහනයක් හිතට එනවා. මොකද අපි දන්නවා සදාතනික වැරදි කරුවනේ. හැමදාම හොඳ කරන කෙනෙක් සසර යන්නේ නැහැ. හැමදාම සියල්ලෙන් සියල්ල හොඳ කරනවා කියන්නේ රහත් කියන එක නෙවෙයි, සසර යන්නේ නැහැ. එනිසානේ කියන්නේ මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත, නිදොස් කෙනෙක් මෙදියත උපදින්නේ නැත. දියත කියන්නේ පොළ, මේ ලෝකයේහි උපදින්නේ නැහැ. මිනිසුන්ට සොඳුරු ගුණ නුගුණ දෙකම තියෙනවා. නිදොස් කෙනෙක් මෙදියත උපදින්නේ නැත. නිදොස් කෙලෙස් රහිත නම් උපදින්නේ නැහැ. උපදින හැමෝම කෙලෙස් සහිතයි. කෙලෙස් සෙනු දොස්. ඔබ නිදොස් නම්, දොස් රහිත නම්, කෙලෙස් රහිත නම් ඔබගේ උප්පත්තියක් නැහැ ඊළඟට. ඉපදුනා යනිම කෙලෙස් දුරු කර නැහැ කියන එක. ඒ තෘෂ්ණාව, භව තණ්හාව තියෙන නිසාමයි උපදින්නේ ඊළ කලින් භවයේ. ඒ නිසා උපන්නා වූ සත්වයා ස්වභාවයෙන්ම ආ භවයට ජීවිතයට ආදරේ කැමති. ආදරේ ජීවිතයට කැමැත්ත තියෙනකොට ඒකෙන් කියවෙනවා ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගන්නෑ මෝහය තියෙන. මෝහය තෘෂ්ණාව ඇති කල්හි තමන් කියන හැඟීම ඇති වෙනවා. මේවා තියෙනකොට ඕන අකුසලයක් වෙන්නට පුළුවන්. තමන් බේරගන්න, තමන් සතුටු කරන්න, තමන්ව දියුණු කරන්න, තමන් ආදරය කරන අය වෙනුවෙන්, තමන්ගේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් කවරක් හෝ හේතු කරගෙන ඕන විදිහේ පාප කර්මයකට දොර විවුර්තයි. එහෙනම් ඉපදුනා යනු දොස් සහිතයි. ආර්යයන් වහන්සේ කෙනෙක් ඉපදුනත් යම් මට්ටමක දොස් සහිතයි. නිදොස් වෙන්නේ රහත් වුණා. ඒ රහතන් වහන්සේ නැවත උපදින්නේ. ඒ නිසා කිව්වේ නිදොස් කෙනෙක් මෙදියට උපදින්නේ නැත. වෙසෙස් සිනිදු මුවරද බර සහස්පත කොරස් නලින් යුතුවෙයි කටුපෙලින් යුත. ඒකේ කියවෙන්නේ ඒ ගාථා කවියෙන් ඉතාම හොඳ මල් පැණි තියෙන නෙළුම වුණත් නටුවේ ගැටි ගැටි කටු කටු වගේ තියෙනවා. ඒ වගේ හොඳ ගුණ තියෙන කොටත් මිනිස්සු අතර, හොඳ මිනිසුන් අතර නුගුණ සහිතව තමයි ඔවුන් ජීවත් වන්නේ. නුගුණ වලින් මිදිලා නම් ඔහුගේ උප්පත්තිය අවසන් වෙනවා. ඒ නිසා මේ ගාථාවෙන් කියවෙන වරද නිවැරදි කර ගැනීමට ඉඩ අපි හැමතිස්සෙම ලෝකය හදියා බලන්නට ඕනේ. ඒක වරද දිහා බලන අනිත් මිනිස්සුන්ගේ පාර්ශවයෙන් ඇති කරගන්න ඕන ගුණයක්. ඉතින් සෝවාන් ආරයන් වහන්සේ කෙලෙස් අඩු නිසා, සමහර කෙලෙස් දුරු කරපු නිසා තමන් අතින් වරදක් වුණාම වරදක් ලෙස දකිනවා, ඒක පිළියම් කරගන්නවා, ඒක වහන්නේ නැහැ. එසයි කිය කිංචාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාව අබබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය අබබ්බතා දිත්ත පදස්ස වුත්තා. තථාගතයන් වහන්සේ දිට්ඨ පද කියන එකේ තේරුම තමයි නිර්වාණය නැමැති ධර්මයේ දුටුව කෙනා පද කියලා ඇතර හඳුනන්නේ නිබ්බාන පදං. දිට්ඨ පද නිර්වාණය නැමැති ධර්මයේ දුටුව කෙනා, ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනා. අබබ්බතා දිට්ඨ පදස්ස වුත්තා, මේ වරදවල් හඟවලා ඒවට පිළියම් නොකර ඒවා ජීවිතය තුළ පල් වෙන්නට, ඒවා නිසා ජීවිතය කළු වෙන විදිහට ඒවාට පිළියම් නොකර ඉන්න කෙනෙක් වෙන්නට හේතුවක් නැහැ. වරදක් වුණා නම් ඔහු අවංකවයේ වරද පිළි අරගෙන වරදට පිළියම් කරගන්නවා. සමහර ජීවිත තියෙනවානේ වරදවල් වෙලා අපි දන්නවා හැමෝම වරද වුණා, නමුත් ඒක පිළිගන්නට, ඒක තියාගෙන ඉතර අපිට තේරෙනවා මේ කෙනා අතින් මේ වරද වුණා, ඔහු ඒකට සමාව පිළියම කරේ නැහැ. ඒ කළු පැල්ලම අපි හැමෝ තුලම ඔහුල් කෙරෙහි හිටිනවා. ඒක කරන්නේ නැහැ. ඒක සිද්ධවන්නේ නැහැ සෝවන් ආරණ වහන්සේ අතින්. ඉතර අපි තවත් දුරට හිතන්නට ඕනේ. එහෙම එකක් සිද්ධ කළා තිබුණත් කවුරු හරි මේ පැල්ලම තිබුණත් අපි දන්නවා එතන පැල්ලම තියෙනවා. නමුත් අපි කල්පනා කරලා අපි අනිත් අය වශයෙන් පුළුල්ව හිතන්නට ඕනේ මේ තමයි කෙලෙස් වල හැටි. ඇයි මේ කෙනා මේ වරද පිළිගන්නේ නැත්තේ? ඇයි මේ කෙනා වරදට පිළියම් කරන්නේ නැත්තේ? ඔහු කරන්නේ නැහැ කියලා හිතුවොත් අපිට ද්වේෂය එන්නේ. පිටනොට මේක නොකරන්නට හේතුව මානය, දිට්ඨිය. ඒවා යටපත් වෙලා නැහැ, ඒවා තුනී වෙලා නැහැ, ඒවා දුර්වල වෙලා නැහැ, ප්‍රහාණය කරලා නැහැ. එහෙනම් අපිත් යම් සසරදී යම් භවයක දිට්ඨි මාන වලින් අධික වුණොත් එහෙම එක වෙන්නට පුළුවන් සසර හැටි. ඒ වගේ අවස්ථාවල අපිත් මේ විදිය හැසිරෙන්න පුළුවන් නේද? අහෝ මේ සසරක හැටියක්. කෙලෙස් වල ස්වභාවය නේද කියලා අපි කෙලස් කෙරෙහි කලකිරෙන්නට, පුද්ගලයා කෙරෙහි නෙවෙයි. පුද්ගලයා නාම රූප කෙරෙහි කලකිරුණ ගමන් තේරුමක් නැහැ. කරුණාවෙන් අපිට ද්වේෂයක් විතරයි උපදින්නේ. ඒක ඔබ තවත් පිරිහෙනවා. මේ තමයි කෙලස් වල හැටි. ඒවලත් සිහි කරන්න. මුගලන් ස්වාමින් වහන්සේ කරපු මහා බලවත් අපරාධයේ සසරදී කකුසඳ බුදුන්ට සහ ශ්‍රාවකයන්ට තමන්ගේ අම්මා තාත්තට කරපු ඒ බලවත් පහත් නිඳිත අපරාධේ. නමුත් අද උන්වහන්සේ බුදුන්ටයි සාරිපුත්ත ස්ථවිරයන්ටයි පමණයි දෙවෙනි. දේවදත්ත ස්ථවිරයෝ කරපු මහා දැවන්ත, මහා පොළොවක් බඳු ගුණ ඇති මහා බෝධිසත්වයන්ට කරපු අපරාධය. නමුත් අනාගතයේ දවසක එතුමා පසේ බුදු වෙනකොට අපිත් එදාට අනේ අපිටත් දානයක් පූජා කරගන්න ලැබේවා කියලා හිතනවා. උන්වහන්සේට වන්දනා කරගන්න ලැබුණොත් කොහොමද අපිට? කොච්චර කුසලයක් රැස් වෙයිද? ඒක අපි හිතනකොට අපිට තේරෙන්නට ඕනේ. එහෙනම් මේ බලවත් අපරාධ පාපකර්ම කරන අය වුණත් ඔවුන් කරන්නේ ඒක කෙලස් නිසා. මේ කෙලස් ටික ඉවර වුණොත්, කෙලස් ටික ඉවත් වුණොත්, කෙලස් ටික දුර වුණොත් මේ හොඳ මිනිස්සෙක් සත්වේ බවට පත් වෙන්නට පුළුවන්. සත්වයක් වෙයි සම්මුති වශයෙන් හොඳ කෙනෙක් වෙන්නට පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේලා මහා බෝධිසත්වරු කල්පනා කරන්නේ කොහොමද? මේ කෙලෙස් සහිත මේ මඩ ගොහරුවක් බඳු මේ සත්වයාව සුද්ධ කරන්නනේ යන්නේ. එතකොට මිනිස්සුන්ට දොස් කිය කිය මිනිස්සුන්ට බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. උන්වහන්සේ කල්පනා කරන්නට ඕනේ, උන්වහන්සේගේ ප්‍රාර්ථනාව, බෝධිසත්වරයෙක්ගේ ප්‍රාර්ථනාව, බුදුවරයෙක්ගේ, බුදු වෙන්නට යන කෙනාගේ ප්‍රාර්ථනාව සත්වයාව නිදොස් කොට සසරෙන් එතර කරවීම. ඒතර සත්වයාට බැන බැන ඉඳලා තේරුමක් නැහැ. සත්වයා වැරදි කරනවා කියලා බැන තේරුමක් නැහැ. කල්පනා කරන්නට ඕනේ සත්වයා ඇයි මේ පහත් තැනට වැටෙන්නේ? මේ කෙලෙස් නිසා. ඒ කෙලෙස්ය ගලවන්නට උත්සාහ කරනවා. ඒකට සමහර වෙලාවට දොස් කියන්න බනින්න වෙයි. නමුත් ඒක ඔහු නුවණින් කරන්නේ. තමන් කැමති දේ වුන්නේ නැහැ කියන ආවේගිරේ නේ බුදුරජාණන් වහන්සේ දොස් තියනවා. නමුත් උන්වහන්සේ දොස් තියන්නේ මම කියපු දේ කරේ නැහැවත්, මගේ ශාසනයට හානියක් වුණාවත්, මගේ ජාතියට රටට හානියක් වුණත් එහෙම එකේ නෙවෙයි. ඒ දෝෂය කියනකොට තමයි මෙයාට සංවේගය උපදින්නේ. අනිත් අයට ඒක ගැන සංවේගය උපදින්නේ. ඒ නිසා ඍජුව ප්‍රකාශ කරන. හැබැයි උන්වහන්සේගේ හිත ඇතුලේ තියෙනවා මේ කෙනා මේක කරේ කෙලෙස් නිසා. මේ කෙලෙස්ය ගලව ගත්තොත් මොහු හොඳ කෙනෙක්, මොහුට රහත් වෙන්නට පුළුවන්. එහෙනම් ඒ කෙලෙස්ය ගලවන ක්‍රමය උන්වහන්සේ අනුගමනය කරනවා. මතක තියාගන්න අපේ ශාසනයේ තියෙන බලවත්ම වැරදි හතර පරාජිකා හතරනේ. ඒ පරාජිකා හතර එකක් තමයි භික්ෂුවක් වෙලා ඉඳලා ලිංගික සේවනයේ යෙදීම, කාම සේවනයේ යෙදීම, එකෙන් භික්ෂුත්වේ නැති වෙනවා. අනිත් එක තමයි ලොකු වේද, ලොකු වටිනාකමක්, පාද පාදයක වටිනාකමක්. ඒක අද කාලේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඩොලර් රුපියල් දහස් ගානක වටිනාකමක් තියෙන දෙයක්. ඒ වටිනා එක කලින් කාලට වෙනස් වෙනවා රන් මිල අනුව. ඒතර ඒ වගේ වටිනාක, ලොකු වටිනාකමක් තියෙන වස්තුවක් සොරකම් කළොත් භික්ෂුත්වේ නැති වෙනවා. මිනිස්සේ ඝාතනය කළොත් භික්ෂුත්වේ නැති වෙනවා. තමන්ට නැති ධ්‍යාන අභිඥා තියනවා කියලා බොරුවට ප්‍රකාශ කළ හිටියොත් භික්ෂුත්වේ නැති වෙනවා. ඔය අතේ බරපතල වරදවල් හතර. ඕකෙන් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් සුළුපටු හොරකමක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයෙක් වෙච්ච සෝවාන් ආරයන් වහන්සේ කෙනෙක් වෙච්ච මගධේශ්වර, මගධයේ අධිපති බිම්බිසාර රජුරුවන්ගේ දැව ගබඩාවෙන් දැව ටිකක් හොරකම් කරා. හොරෙන් නෙවෙයි ගත්තේ, තොරතුරු වැරදියට කියලා ඒ රටේ තිබිච්ච, රටේ ඉදිකරන් ඉදිකිරීම වලට වෙන් කරලා තිබ්බ දැව ටික වැරදි තොරතුරක් දීලා ගත්තා. මේක කොතරම් නම් සමාජයේ පැතිරෙන්නේ මේ කතාව. රාජ්‍ය භාණ්ඩාගාරෙන් දැව භාණ්ඩාගාරෙන් දැව හොරකම් කරා. කොච්චර නම් පීඩනයක් බුදුරජාණන් වහන්සේට එන්නට ඇද්ද? නාසික පීඩනය වුණා, පීඩනයක් ගන්න නැහැ. නමුත් ඒක ලොකු ප්‍රශ්නයක්. රජ්ජුරුවන්ගේ දැව, තමන්ගේ ශ්‍රාවකයෙක් මේ වැරද කරලා රටේ මිනිස්සු මොනවා කියන්නට ඇද්ද? අද කාලේ ස්වාමින් වහන්සේ කෙනෙක් ඔයගේ වැඩක් වුණොත් එහෙම මුළු ස්වාමීන් සංඝ සමාජයෙන් බැනුම් අහනවා. රාජ්‍ය ගබඩාවෙන් යමක් හොරගම් කරොත් එහෙම දෙඩි අප්‍රසාදයක් ඇති වෙන්නට ඇති අනිවාර්යයි. ප්‍රශ්නේ වාර්තා වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා, බුදුරජාණන් දොස් කියනවා. දොස් කියන්නේ තමන්ට වෙච්ච පාඩුව ගැන නෙමෙයි, ඒ පුද්ගලයා කරපු වරද. ඒක වැරදි ආදර්ශයක්. ඒ පුද්ගලයාට හානියක්, ඔහුට හානියක්, ශාසනයට හානිය, අනිත් භික්ෂුන් වහන්සේලාට හානියක් වෙනවා. මිනිසුන්ගේ ශ්‍රද්ධාව පිරිහෙනවා. ඒ නිසා දොස් තියවා. හැබැයි ඒ භික්ෂුව පළවෙනි වරදෙන කරේ උපසම්පදාව නැති වුණා. මෙතෙන් පටන් කරන සියලු හොරකම් වලට උපසම්පදාව නැති වෙනකන් නීතිය පැනවුවා. උන්වහන්සේ හරි සාධාරණයි. නීතිය නැති කල්ලි කරපු වරද වලට දඬුවම් දෙන්නේ. උපසම්පදා රැකුණා. මතක තියාගන්න පිංගුතුනි, මේ රටක් ප්‍රසිද්ධ වෙන මට්ටමේ මගධ අධිරාජ්‍යයේ දැව හොරකම් කරපු මේ හාමුදුරුව ධනිය ඉස්තවිරයෝ පස්සේ කාලෙකදී බවුන් වඩලා රහත් වෙලා උදානයක් ප්‍රකාශ කරනවා. මම තමයි මේ දැව ගබඩාවේ දැව හොරකම් කරේ. මට නිසා, මම නිසා තමයි මේ දෙවෙනි පරාජිකා ශික්ෂාපදයක් පැනුනේ. ඒ මම අද කෙලෙස් දුරු කරලා මේ සසරින් මිදුනා කියලා ප්‍රකාශ කරනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේලා බෝධිසත්වවරු හිතන්නේ කොහොමද මිනිස්සෙගේ තියෙන කෙලෙස්ය දුරු කරවල මේ කෙනා උසස් සත්වයක් බවට පත් කරන්න. ඒකනේ ආධ්‍ය, ඒකට නෙමෙයි සසර යන්නේ තුමා. ඒකනේ නිවන අතහැරලා මේ වෙන බුද්ධත්වයක් කියන දේ පස්සේ යන්නේ. මෙන මොකටවත් නෙමෙයි ඒ සත්‍යය වරදින් මුදවන්නට. ඒතකොට තමන් තාත්තා කෙනෙක් දරුවෙක් අතින් නැවත නැවත වරද සිද්ධ වෙනකොට සැබෑ කාරුණික නම් ඒ වරදින් මුදවන්නට පුළුවන් උත්සාහය නැවත නැවත අරගන්නවා. ඒ නිසා අපිත් වර්ධනය කරන්නට ඕනේ ඒ ආදර්ශයේ හැටියට. අපිට වරදවල් සියලු මිනිස්සුන්ගේ හරි ගස්සන්න බැරි වෙයි. නමුත් අඩුම තරමේ ඒ සංකල්පය බෝධිසත්වවරයෙක් හිතන ක්‍රමය බුදුවරයෙක් හිතන ක්‍රමයෙන් හිතන්නට පුරුදු. ඒක තමයි බෞද්ධකම කියලා කියන්නේ. ඒක තමයි බුද්ධ දර්ශනය ඇතුළට ගන්නවා කියලා කියන්නේ. පින් කරනවා ඒක බෞද්ධකමක්, සිල් රකින්නවා ඒක බෞද්ධකමක්. නමුත් සමාජයේ වෙන දේවල් කෙරෙහි අධික ලෙස කිපෙනවා නම්, ඒවා කෙරෙහි මිනිසුන්ට පරුස වචනෙන් බණිනවා නම්, අපහාස කරනවා නම්, සමහරවිට ඔප්පු නොවිච්ච වරදවල් වලට මිනිසුන්ට චෝදනා කරනවා නම්, මේකේ තරම් සාර්ථක පැවැත්මක් නෙවෙයි. බෞද්ධකම නැති වෙන්නේ නැහැ. පින් කරන එකෙන් සිල් රකින්න එකේ ගුණේ තිබෙනවා තමන්ට. නමුත් තමන්ගේ ජීවිතයේ යම් අඩුවක් පිහිටලා තියෙනවා. මොකක්ද ඒ අඩුව? මිනිස්සු අතින් වරදවල් වෙනකොට අසාමාන්‍ය මට්ටමින් අපි චෝදනා කරනවා. ඒක අපි චෝදනා කරන ලෝක ස්වභාවයක්. නමුත් බෞද්ධ දර්ශනේ ඔබ ඉන්නවා නම් ඔබට සිහි වෙන්නට ඕනේ මුගලන් ස්වාමීන් වහන්සේ කතාව, ඔබට සිහි වෙන්නට ඕනේ දේවදත්ත ඉස්සරයන්ගේ කතාව, ඔබට සිහි වෙන්නට ධනී ඉස්තරයන්ගේ කතාව. ඒකෙන් කියන්නේ ඔහුට වරද කරනකට අනුබල දෙන්න කියන එක නෙමෙයි. නමුත් අපි අපේ චින්තනය පුළුල් වෙන්නට ඕනේ. අප්‍රසාදයේ පල කරන්නට පුළුවන්. නමුත් අපි හිත ඇතුලේ තියෙන්නට ඕනේ. එතකොට අපි නිවිලා අපි යන්න සැබෑ ඥානවන්තයෝ ලෙස කටයුතු කරනවා. යම් වෙලාවක මේ වරද කරපු කෙනා වරද හරිගස්ස ගත්තොත් එදාට අපිට පුළුවන් ඕ පිළිගන්නට. ඒ අපේ චින්තනය වෙනස්. අපි දන්නවා මේ ඕන කෙනෙක්ට ඕන වෙලාවක වරද හරිගස්ස ගන්නට පුළුවන් කියන අදහස අපි තුල තියෙනවා. ඒක සමාජීය වශයෙන් උත් පෞල් සංස්ථාමය වශයෙන් උත් ඇසුරු කරන මිත්‍රයන් අතරත් අපි ඒ විදිහට කටයුතු කිරීම ඉතා විශේෂ ගුණයක් බවට. ඒක බෞද්ධකම තවත් අපි දර්ශනය තවත් ඇතුළත් කර අපි ජීවිතය ඇතුළත් කරගෙන පුළුල් දර්ශනයකින් ලෝකයේ බලන මිනිස්සු බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා ආර්යයන් වහන්සේ වරදවල් සිද්ධ වුණොත් ඒ වරද පිළි අරගෙන පිළියම් කරන බව, ඒ ගුණය අපි තුළ ඇති වෙන්න ඕනේ පළවෙනි එක. ඒ නිහත අනතිමානී බව අපි තුළ තියෙන්නට ඕනේ. ඒ වගේම වරදවල් ආර්යයන් වහන්සේ අතිනොත් වරදවල් සිද්ධ විය හැකි නම් අනිත් අය අතින් වෙර වරදවල් කෙරෙහි බොහොම මධ්‍යස්ථ පුළුල් දර්ශනයකින් බලන්නට අපි පුරුදු වෙන්නට ඕනේ. එහෙම සිද්ධ කිරීමෙන් අපේ දියුණුවක්මයි සිද්ධ වන්නේ. ඉතින් මේ ගුණය ආර්යයන් වහන්සේලා සතු මේ ගුණය ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සත්‍යේන සුවත්ති හෝතු. එය සංඝ රත්නයේ කෙරෙහි පවතින සත්‍ය වූ ගුණයක්. ඒ සත්‍ය ගුණානුභව බලයෙන් සියලු යහපත සැලසේවා කියන එකයි ගාථාවේ කියවුනේ. ඒ නිසා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ජනිත වූ ඥාණය, අවබෝධය, කුසල ශක්තිය පින්වත් හැම දිනාටම තව තවත් ඥානවන්තව ජීවිතය ගත කරන්නට, පුළුල් දැක්මකින් ජීවිතය ගත කරන්නට, අවසානයේදී කිසිදු වරදක් නොවන සත්වයෙක් බවට පත් වී දුක කෙලවර කොට නිවනින් සැනසෙන්නටම හේතු වේවා, වාසනා වේවා, උපනිශ්‍රය වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී වරකාගොඩ ඇමරිකාවේ පදිංචි අපේ වරකාගොඩ මහත්මාගේ ආරාධනා පිට ප්‍රථම පරිදි තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් එතුමාගේ බලාපොරොත්තු තමයි 2013 ඇමරිකාවේදී හදිසි අනතුරකින් මිය ගිය කල්යාණ රණසිංහ මහතාට මේ පින් අයිති වේවා. ඉතින් එතුමා ඉන්නා වූ තැනකින් මේ පින අනුමෝදන් වේවා. කිසි දිනකත් මෙවන් වූ හදිසි අනතුරකට පත් නොවී ඉක්මනින්ම මේ සසර ගමන අවසන් කොට නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ජනවාරි 18 දිනේ උපන්දිනයේ සමරන ධම්මිකා රණසිංහ මහත්මියට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා. සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මියගිය චාල්ස් වරකාගොඩ මහතාටත් මේ කුසල කර්මය අනුමෝදන් කරමු. එතුමාද පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වී තිබේ නම් දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනය වෙත්වා, ඉක්මනින්ම මේ භයංකාර සසරෙන් එතරව නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ජීවත්ව සිටින ලීලාවති රත්නායක මහත්මියරද නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනය වේවා. කරන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මෙලව දිනුව පරලව සුගතිය කෙලවර නිවනම හිමි වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් ධර්ම දේශනාවට ආරාධනා කරමින් බොහෝ දිනාට ධර්ම ශ්‍රවණයට අවකාශ ලබා දුන්නා වූ වරකාගොඩ මහත්මයාට තව තවත් ධර්මඥාන භාවනාඥාන දිනු කර ගන්නට හැකියාව ලැබේවා. තමන් කරන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන මෙලව දිනුව පරලව සුගතිය කෙලවර නිවන සාක්ෂාත් කර ගන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් වගේම ඒ මහත්මාගේත් සහ ධර්ම ශ්‍රවණය කරන්ට ඉදුණු හැම දිනාගේම නමින් මිය පරලොව ගිය ඥාති වර්ගයා මේ පින් අනුමෝදම් වෙත්වා. අනුමෝදම් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනය වෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා ඥාතීන්ටද පින් දෙමු. ආත්මා රක්ෂක බුදු ලෝකපාලක බුදු සම්යද්දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදම් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා, බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥානවලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. හිතාහිත මෙදාත් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා සියලු සත්වයන්ට පින් දෙමු. ධර්ම දේශනාවට ආරාධනා කළා වූද, ධර්මදේශනාව පටිගත කරා වූද, ප්‍රචාරණය කළා වූද, ධර්ම ශ්‍රවණය කළා වූද හැම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක් මුදා වේවා. කරන කියන රකී ආරක්ෂා කටයුතු, වෙළහිඳාම් කටයුතු, ගේදොර වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, තබන පියවරක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකීවා. සියලු සම්‍යක් ප්‍රාර්ථනා කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සමෘද්ධ වෙත්වා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමට පත් නොවී ආධ්‍යාත්මික දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සතර සතිපට්ඨානේ, සතර ඉරිදිපාද, සතර සම්‍යප්ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංච බලය, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයෝ පෙරපස මෝරණ සදක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන් භවයන්හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් බින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණක් ඥානේ සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මේ සියලු කුසලයෝ එකලෙස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගමු. එසේ ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ගාථා කියලා ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු ත්වං සදා. මේ කුසල කර්මය පවිටි මිතුරන්ගෙන් දුරින්ම දුරු වීමටත්, මෙලව දියුණුව පරලොව සුගතිය කෙලවර නිවන කියා දෙන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ඇසුර, මහා බෝධිසත්වයන් වහන්සේලාගේ ඇසුර, නිවන් දක්නා ජාති දක්මාම ලබම්වා කියන හිතෙන් තුන් වතාවක් කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මේ කුසලයේ ආශ්‍රවක්ෂේ නම් වූ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම හේතු වේවා කියන හිතෙන් අපි කියමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤතෝ.